수업받됐다.
수업받됐다, 사미난스. 공부 사미난스.
나이 මේ ග්‍රීස්ම ගතියක් තියෙනවා. එච්චර තමයි ඉතින් විශේෂ කර තියෙන්නේ සාමාන්‍ය අගෝස්තු ක්ලයිමේට් එක තමයි.
ද සාමිනාස උභාන්සර මම අද ආරාධනා කරන්නේ ලංකාවේ ඉඳලා පොඩි වැඩ වගේ ලංකාවට අවසාමිනාස.
ආ ලංකාවේද?
එහෙම සාමිනාස.
ඔව්.
උභාන්සර ආරාධනා කරන්නේ නම් සාදු සාදු සාදු. ගෞරවනීය ලොකු සාමින් වහන්සේ සහ ගෞරවනීය ධම්ම කුසල සාමින් වහන්සේගෙන් අවසරයි. අපි අද රැස්ව සිටින්නේ සතිපතා පැවැත්වෙන යෝගාවචරයන්ගේ කමඨහන් ගැටළුවලට අවවාද ලබා ගැනීම සහ ධර්මදේශනා වැඩසටහනටයි. පුරුදු පරිදි මුලින්ම යොදාගෙන තියෙන්නේ කමඨහන් ප්‍රශ්න සාකච්ඡාවයි. ගෞරවනීය අතිපූජ්‍ය ලොකු ස්වාමීන් වහන්සේගේ දෙපා නැමද මම ආරාධනා කරනවා කමඨහන් ගැටළුවලට අවවාද ලබා දෙනමින්. සාදු සාදු සාදු.
හොඳයි.
අද අපිට ලිඛිත ප්‍රශ්න තුනක් ලැබිලා තියෙනවා ස්වාමීන් වහන්ස. මේ ප්‍රශ්න ඉදිරිපත් කරන්න මම පාලිට
අවසරයි ස්වාමීන් වහන්ස. උපාලි අද නැති නිසා මම ඉදිරිපත් කරනවා. අවසරයි ඔබ වහන්සේගෙන් කමඨහන් වාර්තා ඉදිරිපත් කිරීමට. ගෞරවනීය ස්වාමීන් වහන්ස, මේ දිනවල අත්දකින කම්මැලි පාළු හුදකලා ගතිය ගැන කමඨහන් වාර්තාවක් ලියමි. මේ ගතිය නිබ්බිදාව යයි සිතමි. සක්මන සඳහා උදෙන්ම නැගිටින එක උපේක්ෂාවෙන් කරමි. ඉස්සරමින් තව ටිකක් නිදා ගැනීමට හිතෙන වාර ගණන අඩු වී ඇත. ඉස්සර තිබුණේ වැරදි කම්මැලිකමක්. එය දැන් ක්‍රමයෙන් නැතිවෙන බව දැනේ. සක්මනේදී සිත අරමුණෙහි තබාගත හැක. කම්මැලිකමක් නැත. පරයන්කේදී ආනාපානයත් සමග සිත තැන්පත් වේ. සිත වෙන අරමුණකට ගියත් සතියෙන් සිටිමි. විවේකය අත්විඳි. කම්මැලිකමක් නැත. එදිනදා ජීවිතයේදී කම්මැලි පාළු හුදෙකලා ගතිය අත්දකිමි. එයට කැමැත්තක් දක්වයි. රැකියා වැඩ කරන අතර උවද ඉස්සරතරම් හිතේ විසි ගතියක් නැත. ඉන්ටර්නෙට්, සෝෂල් මීඩියා, ටීවී බැලීම වැනිදේ අනායාසයෙන්ම අඩු වී ඇත. එයින් ලැබුණු අමතර කාලය විවේකයට යොදවයි. මේ අත්දැකීම ඔබ වහන්සේගේත් අනිත් යෝගාවචරයන්ගේත් සමග බෙදා ගැනීමට කැමැත්තිමි. මග පෙන්වීමක් උපදෙසක් ලැබේවායි පතිමි. ඔබ වහන්සේට නිදුක් නිරෝගී දීර්ඝායු ලැබේවා. තෙරුවන් සරණයි. එපමණයි ස්වාමීන් වහන්ස.
ඔචර විපස්සනා වඩන කෙනාගේ හැම චෛතසික ධර්මයක්ම පරිණාමයට පත් වෙනවා. සද්ධාව, වීර්ය, සතිය, සමාජ ප්‍රඥා කියන ඉන්ද්‍රිය ධර්ම වගේම අනිකුත් සියලුම දේවල්. ඒ වගේම කාමච්ඡන්ද ව්‍යාපාද තීන මිද්ධ උද්ධච්ච කුක්කුච්ච කියන ඒවත් පරිණාමයටපත් වෙනවා. ඉතින් මේ පරිණාමය දකින්නේ නැහැ. මොකද හේතුව ඒක හරීම හිමීට සිද්ධ වෙන්නේ. ඉතින් ඒ නිසා හුඟාක් හිත හදාරන හුඟාක් තමන්ට තමන් අනුකම්පා කරන එකනට තේරෙනවා මේ කම්මැලිකම, රාගේ, ద్వේෂේ පවා නැති වෙන්නේ නැහැ. ඒක පරිණාමයටපත් වෙන වෙන දෙයක් බාටපත් වෙනවා. පත් වුණාට පස්සේ ඒක දිනන නපුරු ගතිය නැති වෙනවා. ඒ නැත්තම් ආන්තික ගතිය නැති වෙනවා. ඒ නැත්තම් එක්ස්ට්‍රීම්ස් වලට යන ගතිය නැති වෙලා ආය මැදට එනකොට කම්මැලිකමයි වීර්යයයි දෙක සම වෙනවා. අශ්‍රද්ධාවයි ශ්‍රද්ධාවයි සම වෙනවා. කාමච්ඡන්දයයි ඒකාග්‍රතාවයයි අතර සම්බර භාවයක් වෙනවා. ඉසලේ වුණාක් පොලර පාට් වගේ නෙතිබ්බේ. ඉතින් ඒක ලිව්වොත් අපිට පේනවා හැම කෙනෙක් භාවනා කරුවත් නැතර හැම කෙනාගම මේ ගුණ ටික තියෙනවා. අර මැදට ගන්න දන්නේ නැහැ. ගන්න බැඳට ආවට ඒක මෙෂර් කරන්න විදියක් නැහැ. ඒක මේ සමස්තයක් වගේ තමයි වෙනස් වෙන්නේ. ඉතින් ඒ නිසායි කම්මැලිකමේ වෙනස් වීම හරි අමුතුයි. ඒ ඉතර වගේ කම්මැලිකම නිසා අපි කුසීත කරවන්න යාට බෑ. හැබැයි අපි නරක වැඩෙන් අයින් කරන දේ නම් කරා. ඉතින් සා ඒක ගැන ওই විදිහට වාර්තා ලියන්නේ ලොකු රචනා ශිල්පයක් තියෙන්න ඕනේ. ඒ වගේම මේ හැදෑරීමක් තියෙන්න ඕනේ. ඒ වගේම අර තමන්ට තමන් අනුකම්පාවක් වගේම අනිකු සබ්‍රක්‍මචාරින් වහන්සලා පිළිබඳව කරුණාවක් බෙදා හදා ගැනීමක් තියෙනවා නම් කම්මැලිකම තවදුරටත් කම්මැලිකමක් නෙවෙයි ඒක රචනයේකට මාතෘකාවක් විතරයි. ඒ ටික තමයි මට කියන්න තියෙන්නේ.
එමයි ස්වාමීන් වහන්සේ දෙවෙනි වාර්තාව ඉදිරි පත් කිරීමට අවසරයි ස්වාමීන් වහන්ස. ගරුතර ස්වාමීන් වහන්සේගෙන් අවසරයි. අද භාවනාවට වාඩි වී ආශ්වාස ප්‍රාශ්වාස හතරකින් පමණ හුස්ම සිහින් වී ගියා. ඉන්පසු සිතට එන යන සිතුවිලි දෙස බලා සිටියා. සිතුවිලි නැති කාල පරිච්ඡේදද තිබුණා. සිතුවිලි යන එන අවස්ථාද තිබුණා. ඒ දෙස බලා සිටියා. වරින් වර ආශ්වාස ප්‍රාශ්වාස දෙස බැලුවා. මේ ලෙස විනාඩි 50ක් පමණ සිටියා. භාවනාවෙන් නැගිට්ටත් තවදුරටත් භාවනාව කරගෙන යෑමට කැමැත්තක් ඇති බව තේරුණා. භාවනාවෙන් පිට හිතට තරහක් ආවම එය තරහා සිටිවිල්ලක් බව හඳුනාගත්තම එය නැති වී යනවා. භාවනාව වැඩි දියුණු කරගැනීමට උපදෙසක් ලැබේවා. ඔබ වහන්සේට නිවන් සුව ලැබේවා. එපමණයි ස්වාමීන් වහන්ස.
ඔයර පළවෙනිම වාක්‍ය ගත්තොත් වෙනදට වැඩිය කල් ඇතුව හුස්ම සංසිඳනවා දකින්නේ ඒක බලන්න යන සූදානම් ශරීරය නිසා. භාවනා කරනකොට බලන්න යන්නේ හුඟාවක් හයියෙන් හුස්ම පේන්න ලැබේවා. මට සද්දා වැඩි අනම්ම නම් මොකුත් නෙමෙයි. මේ හුස්ම කියන එක අනිත්‍ය ධර්ම වගේම අස්පනා අපිට තියා හිටියොත් ඒක ගෙවිලා යනවා. ඒක ගෙවිලා යන්න වෙන්ද හුස්ම 40ක් විතර ගියා. දැන් කීයකින් ගෙවෙනවද කියලා හතරකින් ගෙවෙනවා. ඉතින් ඕක තවදුරටත් ඕකම විශ්වාසයෙන් ඇදහිල්ලෙන් නිතිපතා කරනවා නම් පළවෙනි හුස්මම ගෙවි යෑම අල්ලන්න පුළුවන්. ඉතින් ඒක ඉදත් තිබුණා, භාවනා නොකරත් තිබුණා. අර ඒ සඳහා වෙන සූදානම් ශරීරය තමයි සම්මා දිට්ඨිය කියලා කියන්නේ. ඉතින් ඒක වැඩෙන්නේ බොහොම හිමීට. ඒකට වැඩෙන්න බවට ලකුණු තමයි ඔය. එතකොට අර වෙන්ද දකිමින එකම දකිනවා. ඊට වැඩිය කල්ැතුව දැක් ගන්න පුළුවන්. මොකද අර බලාපොරොත්තුෙන් යන්න නිසා. ඒ නිසා මේ බෙහෙතකින් මට සනීපෙනවා කියන විශ්වාසය ආවොත් ඒ ප්ලාසිබෝ ඉෆෙක්ට් එක නිසාම බෙහෙතෙන් සනීපෙනවා. අද ඉදන් ලෙඩුණ තියෙන්නේ ලෙඩේට ආදරෙයි. සනීප වීම ගැන සැකයි. ඉතින් හැමදාම ලෙඩ ඒ නිසා මේ වගේ අර හුස්ම දිහා ඒ යහ කල්පනාවෙන් බලන ගතිය සූදාන ශරීරේ හැම දෙයක් තියාම ඇති කරගන්න ඒක තමයි නිරෝධානුපස්සනා කියන්නේ කියලා මතක තියාගන්න. හොඳයි.
හිමයි ස්වාමීන් වහන්සේ තුන්වන වார்த்தාව ඉදිරිපත් කිරීමට අවසරයි. කමඨහන් වார்த்தාව. තෙරුවන් සරණයි ස්වාමීන් වහන්සේ. සක්මන් භාවනාව. නිහඬව පසුබිම්ව වන ඇවිදීමකි. වරක සිදුවන ක්‍රියාවද නම් නොකරයි. ඈත්ව වඩාත් බොදවීම ප්‍රකට සිතුවිලි කීපයක් වරින් වර අද්දකි. බොඳ වෙන ස්පර්ශ වෙත හිත නොයයි. සක්මනේ වේගය අඩු වී සක්මන නවති. පර්යංක භාවනාව. ආනාපානයේ මූලික කමටහනයි. ඇරඹුමේ හුස්ම බැලීමක් නැත. නිහඬ බවකි. පසුව වරින් වර සිතුවිලි කීපෙකි. අවටි නැසෙන ශබ්ද ඇසුනා පමණි. ඒවා හා නොඇලුණු බව අත්දකිමින් සිටින විට යම් ශබ්දයක් හා සියුම් අකමැත්තක් සනිටුහන් වූ හේයින් ඊට දැනුවත් උනේ ඒ ශබ්දයේ ඇති බැව් පිළිගන්නා ගමන් එය ආශිර්වාදයක් ලෙස. ඒ ශබ්දය නැති වෙන විට ඇති වූයේ අයෝග්‍යාද පෙන්නක්. පසුව අවට සියල්ල හා සිටින නොඇලුණු මධ්‍යස්ථ සජීවී බවකි. එදිනෙදා සතිමත් බව. පෙරමින් හිස් බව හා බොඳ වෙන සිතුවිලි වෙන්වෙන්ව හඳුනා ගත නොහැක. සියුම් වී ඇත. ඒ සියල්ල මිශ්‍රව ඊට ඉහලින් වෙලාගත් වචනෙන් විස්තර කළ නොහැකි ස්වභාවයක් වරින් වර අත්දකි. එහි සුවයකි. අත්දැකීම් වඩාත් සියුම් වී යන නිසා දැනුවත් බව තීව්‍ර වී ඇති බවකි. යම් අවස්ථාවල බොඳ වෙන සිතුවිලි හා ගියද කතා හැදීමේ ඇත අසාර්ථක වන්නේ බොඳ වෙන නිහඬ බව අත්දකිමින්. කමඨහන් වාර්තා ලිවීම සඳහා පර්යංක සක්මනේ යෙදෙන විට පුහුණුව වචන කිරීමට පසුබට බවක් අත්දකි. ස්වාමීන් වහන්ස පුහුණුව ඉදිරියට කරගෙන යාමට උපදෙස් දෙන සේක්වා. තෙරුවන් සරණයි. එපමණයි ස්වාමීන් වහන්ස.
ඕක තමයි පුහුණුව කියන්නේ. ඉතින් ඒ පුහුණුව දිගට කරන එක තමයි ඉතින් ඔය කරන කෙනාගේ තියෙන පෞරුෂත්වය නැත්තම් සත්පුරුෂ ගතිය එහෙම නැත්තම් තමන්ට තමන් කරන අනුකම්පාව කියලා. ස්මාර්ට් වෙන්න එපා. ඔගේ ඉක්මන් කරන්න ඕනේ, අනිත් අයට කලින් යන්න ඕනේ. ඒක කරන්න ගියොත් ඉතින් අර පුහුණුවේ තියෙන අනාත්ම ගතිය වෙනකොට ආත්ම ගතිය මතුවෙනවා. ඒ නිසා ඕකට තමයි පුහුණුව කියන්නේ. මේ අපි මේ පුහුණු වෙන්නේ බුද්ධ පරිනිර්වාණයෙන් අවුරුදු 2500 ගානකට පස්සේ බොහෝම දුර බැහැර රටක මේ දේ වුණත් විශාල ලොකු ජයග්‍රහණයක්. හැබැයි ඕක පවත්වාගෙන යනවා කියන එක තමයි පෞරුෂත්වය කියන්නේ. ඉතින් ඒ දිගට පවත්වාගෙන යන්න ඔතෙන්ට ගෙන්න කියලා නම් ඔතෙන්ට නිකන් ගෙන්න පුළුවන් නම් පවත්වාගෙන යන්න පුළුවන් කියලා අපිට හිතෙනවා. මාත් හිතනවා. අන්න ඒක සලකා බලන්න මේක හලහප්ප ගන්න නැතුව දිගට කරගෙන යන්න කියලා කියනවා.
ස්වාමීන් වහන්සේ චැට් එකට තව රිපෝට් එකක් ලැබිලා තිනවා, ඒක කියවන්න අවසරද?
හොඳයි.
ගරු ස්වාමීන් වහන්ස, සක්මන විනාඩි 45යි. කාපට් පොළව. මම මෙතන සිටගෙන සිටින බවට සතිමත් වී වරක් එහෙට මෙහෙට නමුත් සතිමත්ව ඇවිද සක්මනෙහි මූල කර්මස්ථානයේ වන පයේ දැනීමට සතිමත් වීමි. තවමත් නියුරපති තත්වය පාදයේ අඩකට වැඩි ප්‍රමාණයක් ඇති නිසා පාදයේ ඉදිරි සහ පසු භාගයේ දැනීම් වෙනස් බවට සතිමත් වීමි. ඉදිරි භාගයේ තේජෝ ධාතු ලක්ෂණයේ සීතල බවට යටිපතුලද උඩ කොටස ඇඟිලි අතරද හොඳින් සතිමත් වීමි. පාදයේ පසුපස භාගයට වැඩිපුර දැනුනේ පඨවි ධාතුවේ තද බවය. පාදයේ ඔසවා වාතයේ හරහා යන විට ලේ වකය සීතලට දැනුණද পায় පොළවේ වදින විට එය නොදැනෙන බවට සතිමත් වීමි. මා පසුගිය මාසවල මගේ සක්මනේහි වරදක් හැරෙන තැන්වලදී පෙරමින් වේගයෙන් නොගොස් සතිමත්ව එය කොටස්වලට කැඩුවෙමි. හිටගෙන හැරෙමි. හිටගෙන හැරෙමි. ඇවිදිමි. ලෙසට නිවරද කරගත් නිසා මාගේ සිතට දිගටම ඇවිදින කොටසේදී පෙරමෙන් පිට නොවන බවට සතිමත්ව වැටහුණි. ටික වේලාවකින් මා ඉතා සැහැල්ලුවෙන් පැද්දි පැද්දි සක්මන කළ අතර සිත පිටගිය අවස්ථා අඩු බවද පයේ දැනීමට ඉතා ඉක්මනින් ආ බව අධ්‍යයනය කළෙමි. උකුල් ඇටේ සිට කකුල් දෙකෙහි චලනය හුළඟට යන්නක් වැනි විය. ඉන් සක්මනට යොමු වීමි. ස්වාමීන් වහන්සේ එපමණයි ඒ වාර්තාවේ
මේ උනන්දුවෙන් ක්‍රමසාවිදි යොදවලා තියෙනවා. උනන්දුවෙන් තමාම ක්‍රමසාවිදි යොදවනවා කියලා කියන්නේ භාවනාවේ දියුණුවකට සූදානම් සතියේ තමයි. ඇත්තටම මේ විදියට යොදන ක්‍රමසාවිදි හරියටම ප්‍රයෝජනවත් වෙනවා. හරියට ඉෆෙක්ටිව්. මොකද හේතුව මේ අර හිතට උනන්දුවක් ඇති වෙච්ච වෙලාවෙදී ඔය ක්‍රමසාවිදි වලට යන්නේ. ඉතින් ඒක අපි කරන්නේ මේ වගේ කමටහන් වාර්තාවලදී මේ බෙදා හදා ගන්නවා. ඒක ඊටත් වැඩිය ක්‍රියේටිවිටි එකක්. ඔක ඉස්ලාම් මේනකොට බුදුරජාණන් වහන්සේ හිතුවේ බෙදා හදා නොගන්න. මොකද මිනිස්සු ඉන්නේ වෙන මූඩ් එකනේ. ඉතින් ඒ නිසා කියලා වැඩක් නැති වෙයි කියලා හිතුවා. නමුත් අපිට ධර්ම සාකච්ඡාවකට උනන්දු කරවලා තියලා බුදුරජාණන් වහන්සේ පිරිනමන් පෑවා. ඒ නිසා රචනයේ සංවිධානය වෙලා නැහැ. ඒක ඔක මේ ওই චැට් එකට හදිස්සියේ දාපු නිසා. රචනයේ හොඳට සංවිධානය කරගන්න. එතකොට තමන් තුලින් ඇති වෙන ක්‍රම සහ විධිමය වාසියුම් ක්‍රම අවස්ථානෝචිත ක්‍රම ඒ වනිතයත් එක්ක වේදා ගැනීමෙන් බහුනාට ලොකු ආඩම්බරයක් නම්බුවක් හැදෙනවා. ඒක දිගට කරගෙන යන්න කියලා කියන්න පුළුවන්.
ස්වාමීන් වහන්සේ පර්යාංකයක් දීලා තියෙනවා මේ පේලි හතරක් විතර කියවන්න අවශ්‍යද?
එපා එපා ඇති. දැයි අපි එවනම් අපේ වැඩවලට යනවා. අපි කුසල හමුරන්ට ආරාධනා කරනවා මේ
ස්වාමිනාසේ බෝහන්සේට ආරාධනා කරන්න විනාඩියක් තියනවාද?
මොනවාට ආරාධනා කරන්න?
ආරාධනා කරන්න ස්වාමිනාසේ වන්දනා කරන්නට.
හරි හරි හරි.
කල්පනේ
අවසරයි ස්වාමීන් වහන්ස.
හොඳයි.
ඕකාස වන්දාමි බන්තේ
සුවපත් වේවා.
මයා කතම් පුඤ්ඤං සාමිනා අනුමෝදිත තබං
සාදු සාදු අනුමෝදාමි.
සාමිනා කතම් පුඤ්ඤං මයිහන්දා තබ්බං
සාදු අනුමෝදිත තබ්බං
සාදු සාදු අනුමෝදාමි. ඕකාස ద్వාරත් තේන කතං සබ්බං අච්ඡයන් කමති මේ බන්තේ
ආමි කමිතබ්බං
ඕකාස කමාමි බන්තේ
සෝපත් වේවා සෝපත් වේවා.
ဒုတိယံපි ඕකාස වන්දාමි බන්තේ
සුවපත් වේවා.
තတိယံපි ඕකාස වන්දාමි බන්තේ
අභිවාදන සීලිස්ස නිච්ඡං වද්දාපචායිනෝ චත්තාරෝ ධම්මා වඩ්ඩಂತಿ ආයුවන්නෝ සුඛං බලං ආයුරාෝග්‍ය සම්පatti සග්ග සම්පatti මේවච අතෝ නිබ්බාන සම්පත්ති මිනාතේ සමිජ්ජතු
සාදු සාදු සාදු
සාදු සාදු හොඳයි
සීලවන්තං ගුණවන්තං පුඤ්ඤකිතං අනුත්තරං දුර්ලභේන මයාලත්දං පස්සිතුං වන් දිතුම් වරං සාරිපුත්තාදී තේරාණං ආගතං පටි පාටියා සත්තා සීලං දයාවාසං බුද්ධ පුත්තං නමාමහං සාදු සාදු සාදු
සාදු හොඳයි කුසල ස්වාමීන්චේ කුසල ස්වාමීන් වහන්සේ ඉදිරියේ බලාවි
උදේ මහත්තයා අපි පටන් ගමු
ඉන්ද කුසල ස්වාමීන් වහන්සේට ආරාධනා කරනවා
ගරු ස්වාමීන් වහන්සේගෙන් අවසරයි ධර්ම දේශනාව සඳහා ස්වාමින් වහන්සේට ආරාධනා කිරීම ගෞරවනීය ධම්ම කුසල ස්වාමින් වහන්සේගෙන් අවසරයි ස්වාමින් වහන්සේගේ අප කෙරෙහි අනුකම්පාවෙන් අද දිනේ දවසේ ධර්ම දේශනාව පවත්වන මෙන් ඔබ වහන්සේගේ දෙපා නැමද මම මේ අවස්ථාවේ ගෞරවයෙන් ආරාධනා කරමි සාදු සාදු සාදු
නමෝ තස් භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස් භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස් භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස යෝනිසෝ මනසිකාරෝ ධම්මෝ සෙක්කස්ස භිකුණෝ නතඤ්ඤෝ එවං බහුකාරෝ උතමත්තස්ස පත්තියා යෝනිසෝ පදහම් භික්ඛූ khayang dukkhassa papuneeti
සාදු සාදු සාදු
පින්නත් ස්වාමීන් වහන්ස මෙහෙණින් වහන්ස මේ අවස්ථාවට සම්බන්ධ වෙලා ඉන්න පින්නතුනි අපි සමහර විට ඔය පත්තරවල නොයෙකුත් ලිපිවල මේ වගේ දේවල් වල දැකලා තියෙනවා අර යම් කිසි විදියක අර අපි කියන්නේ හා වට කැරට්ටලේට යන්න පාරක් හොයලා දෙන්න කියලා. නිකන් නල නල වගේ ගොඩාක් පිරිලා පිරිලා තියෙනවා. සමහර මාර්ග ඇහිරිලා තියෙනවා. එතකොට මේ අතරින් කොහොමද මේ අදාළ ඉලක්කයට අදාළ ස්ථානෙට යන්න පාරක් හොයන්නේ? යන්න පාරක් හොයලා දෙන්නේ කොහොමද කියන උත්සාහය. අර විදිහට ඉරකින් ඇඳලා පෙන්වන්න පුළුවන්ද මේ හාවට මේ කැරට්ටලේ ගාවට යන්න පුළුවන් පාරක්. ඉතින් ඔන්න ඔය විදිහේ පැටලෙවිලි. ඔන්න ඔය විදිහේ යම් කිසි ෆසල්ස් කියලා කියන්නේ. අන්න ඒ වගේ දේවල් අපිට දැක ගන්න පුළුවන් මේ බාහිර ලෝකේ. ඒ විදිහේ දේවල් වල අන දකින්න පුළුවනි කොච්චරනම් වටවංගු පාරවල් වලින් එහෙන් මෙහෙන් ගමන් කරමින් මේ ඉලක්කයට යන්න උත්සාහ ගන්නවද? කොච්චර පැටලෙවිලක් ඒක නිසා ඇති වෙනවද හට ගන්නවද කියලා දැක ගන්න පුළුවන්. ඉතින් මේ අද දවසේ අපිට ඉදිරිපත් වෙලා තියෙන කොටසත් මෙන්න මේ පැටලෙවිල්ල ලිහා ගැනීමක් පිළිබඳ කතාවක් කිව්වත් නරකම නැහැ. මේ විදිහට පැටලවිලා එහෙම් මෙහෙම් ගැට වැටිලා තියෙන ක්‍රියාවලියක් තියෙන දෙයක් කොහොමද අපි ලෙහා ගන්නේ? කොහොමද අපි සරල කරගන්නේ? කොහොමද අපි මේ මුලට අරගන්නේ කියන යම් කිසි මතක් කිරීමක් තමයි භාග්‍යතුන් වහන්සේ මේ අවස්ථාවේදී අපිට සිද්ධ කරන්නේ. එතකොට දැන් අද දවසට ඉදිරිපත් වෙලා තියෙන කොටසේදී බුදුරජාණන් වහන්සේ මෙන්න මේ විදිහේ මතක් කිරීමක් මේ විදිහේ ප්‍රකාශයක් කරනවා. මොකද මහණෙනි, නුවණින් මෙනෙහි කිරීම යම් ප්‍රකාර වේද මෙන්න මේ නොපැමිණි රහත් ඵල ඇත්තා වූ කෙනෙක්ට මේ විදිහේ ශ්‍රේෂ්ඨ නිර්භය උතුම් ඵලයක් සඳහා යන්න මේ දේ හේතු වෙනවා කියලා ඔන්න විදිහට මතක් කිරීමක් මේ ස්වාමීන් වහන්සේලාට ආමන්ත්‍රණය කිරීමක් සිද්ධ කරනවා. ආ මේ නොපැමිණි රහත් ඵල ඇති තැනැත්තෙක් ඉන්නවද, භික්ෂුවක් ඉන්නවද? ඒ තැනැත්තට උතුම් ශ්‍රේෂ්ඨ අරහත්ත්වය සාක්ෂාත් කර ගැනීම සඳහා ඒ විදිහේ උතුම් තත්ත්වයකට යාම සඳහා මෙන්න මේ නුවණින් මෙනෙහි කිරීම නැමැති ධර්මය යෝනිසෝ මනසිකාරෝ කියන ධර්මය හේතු වෙනවා කියලා සඳහන් කරනවා. ඊළඟට කියනවා මේ සේක භික්ෂුවක් ඉන්නවද, තමාගේ సంతානෙ උපන් එවැනි කාරණයක් තියනවද, එයාට ඒක යම් කිසි ආකාරයක අර උතුම් ඵල සඳහා, සේක කියන්නේ යම් කිසි විදියක සෝවාන් ස්වභාවයක් පිළිබඳ කරන ප්‍රකාශයක්. එතකොට සේක භික්ෂුවක් සෝවාන් වෙච්ච භික්ෂුවක් මේ විදිහට උතුම් ඵල සඳහා ගමන් කරනවද, ඒ සඳහා උපකාර වෙන ධර්මයක් තමයි මෙන්න මේ නුවණින් මෙනෙහි කිරීම. ඊළඟට කියනවා මේ වගේ බහු උපකාර, මේ විදිහට බොහෝ විදිහට උපකාර වෙන වෙන ධර්මයක් වෙන දෙයක් මම දකින්නේ නැහැ. නුවණින් මෙනෙහි කිරීම අකුසල් පහ කරනවා, කුසල් වඩනවා කියලා ඔන්න ඔය විදිහට යම් කිසි විදියක මේ යෝනිසෝ මනසිකාරෝ නුවණින් මෙනෙහි කිරීම කියන දේ මත පදනම් වෙලා භාග්‍යවතුන් වහන්සේ දේ ප්‍රයෝජන, ඒ දේ වටිනකම මේ ස්වාමීන් වහන්සේලා පිරිසට ගෙනහැර දක්වනවා. එහෙම ගෙනහැර දක්වලා ඊළඟට ගාථාවක් මේ පිරිසිදිරියේ තියෙනවා. එතන මේ සූත්‍ර දේශනා සියල්ලම වගේ යන්නේ මේ විදිහේ කෙටි පැහැදිලි කිරීමක් සහ ගාථාවක් කියන ඒ ආකාරයට, ඒ ආකෘතියට තමයි. එතකොට මෙතෙන්දී මොකද කර කියන්නේ, යෝනිසෝ මනසිකාරෝ ධම්මෝ සෙක්කස්ස බිකුණෝ. මේ නුවණින් මෙනෙහි කිරීම කියන දේ මේ සේක භික්ෂුවගේ ධර්මයක්. නත්තඤ්ඤෝ එවං බහුකාරෝ උත්තමත්තස්ස පතියා. මේ විදිහට බොහෝ උපකාර වෙන වෙන ධර්මයක් නැහැ උතුම් බවට පැමිණීම සඳහා. යෝනිසෝ පදහම් බිකු කයං දුක්ඛස්ස පාපුනේති. මේ විදිහට නුවණින් මෙනෙහි කිරීමට වීරිය වඩන භික්ෂුව දුක්ෂය කිරීමකට පැමිණියේ වෙයි, පැමිණෙන්නේ වෙයි කියන අදහස තමයි භාග්‍යවතුන් වහන්සේ මේ පිරිසිදිරිය ඉදිරිපත් කරන්නේ. එතකොට මේ යෝනිසෝ මනසිකාරෝ කියන ගුණාංගේ, නුවණින් මෙනෙහි කිරීම කියන ගුණාංගේ, දැන් යෝනිය කියන්නේ සාමාන්‍ය මුලට හට ගන්න ස්ථානෙට කියන අර්ථෙනේ තියෙන්නේ. එතකොට ඒ හට ගන්න ස්ථානෙට අනුව, මුලට අනුව, නුවණට අනුව මෙනෙහි කිරීමක් පිළිබඳ මතක් කිරීමක් කාරණයක් තමයි මෙතන තියෙන්නේ. එතකොට මේ නුවණින් මෙනෙහි කිරීම කියන දේ පිළිබඳ ප්‍රකාශ කරන්න කලින් ඊට කලින් මතක් කරගන්න වෙනවා නුනු නුවණින්. මේ විදිහට නුවණ නැතුව නුනුවණින් මෙනෙහි කිරීමක් තියෙනවා. මේ විදිහට නුවණ නැතුව මෙනෙහි කිරීමක්, මෝඩ විදිහට මෙනෙහි කිරීමක් තියෙනවා. ඒ මෙනෙහි කිරීම අපි කාට කාටත් දන්න හඳුනන, අපි කාට කාටත් ළඟ දෙයක් කියලා අපිට කියන්න පුළුවන්. එතකොට මේ විදිහට නුවණින් මෙනෙහි කිරීමක් ගැන කතා කරන්න කලින් දැනට හඳුනන ධර්මය තමයි අපි මේ විදිහට මෝඩ විදිහට අනුවන ආකාරයෙන් මෙනෙහි කිරීමක් අපි ළඟ තියෙනවා. ඒක තමයි ඩිෆෝල්ට් මෝඩ් එක විදිහට යන්නේ. ස්වභාවිකව ඒ මෙනෙහි කිරීම තියෙනවා. මොන දේ සිද්ධ වුණත් ඒකට අනුව කතන්දරයක් ගෙදෙනවා. මෝඩකමට අනුව මේ දේ දිගැරිලා ගැළපිලා එනවා. ඒ විදිහේ ස්වභාවයක් අපි ළඟ දැනටත් ඇති. අන්න ඒ ස්වභාවේ දැන් හඳුනාගත්තොත්, ඒ ස්වභාවයෙන් පටන් ගත්තොත් අන්න ඒක තමයි ක්‍රමවේදී. සාමාන්‍ය දැන් ඔය සිහිය අඳුනලා දෙන්න ගියත්, ඔය පොඩි ළමයි ගාවට ගියාම, ඉස්කෝලේකට ගියාම අර වීඩියෝ පටයක් තියෙනවා අසිහිය පිළිබඳ. අන්න ඒක දැක ගමන් තේරෙනවා මේ අපි අපිම ඉන්නේ. ආ මේ අලුත් දෙයක් නෙමෙයි, මේ අපි දන්න හඳුනන දෙයක් නෙමෙයි මේක කියලා ටක් ගාලා අඳුර ගන්න පුළුවන්. ටක් ගාලා මුළු සබාවම එක් රැස් වෙලා ගොනු වෙලා එනවා. මොකකටද? මේ අසිහියට තමයි ගොනු වෙන්නේ. අසිහිය අඳුරන ටක් ගාලා. ආ ඒක මතපදනම් වෙලා, එහෙනම් මේකෙන් වෙනස් ස්වභාවයක්, මේ විදිහේ පැටලෙන්නේ නැති ස්වභාවයක් තියෙනවා නම් අන්න සිහිය කියලා අඳුනලා දෙනවා. ඒ ක්‍රමවේදේ හරියට පහසුයි. ඒගොල්ලන්ට තේරෙනවා ටක් ගාලා මේ මොකද්ද කියන්නේ කියලා. ඒ දන්න හඳුනන දෙයින් පටන් ගත්තාම ලේසි. එතකොට මෙන්න මේ වගේ මෙතෙන්දිත් අන්න මේ නුවණින් මෙනෙහි කිරීමක් ගැන කතා කරන්න කලින් මේ මෝඩකමක් අපි ළඟ තියෙනවානේ. මෝඩකමකට අනුව මෙනෙහි කරනවා. එහෙම නැත්නම් අනුවන නුවණ නැති ආකාරයකින් අපි මෙනෙහි කරනවා. අන්න මේ මෙනෙහි කිරීම මතක් කරගමු. ඒ මෙනෙහි කිරීමට අනුව අන්න වෙන වෙන දේවල් මත පදනම් වෙලා අපි අපේ කතාවක් අපේ බොරුවක් අපි හදා ගන්නවා. අර කියන්නේ නිකන් මගේ බොරුව කියන්න මට චාන්ස් එකක් දෙන්න කියලා. දැන් කොහේ ගියත් ඒකනේ අවශ්‍යතාවය. මේ මොනවා වුණත් වටපිටාවේ මොන දේති වුණත් ඒක අපිට එච්චර අදාළ නැහැ. කියන්නේ මේ මගේ බොරුව මට කියා ගන්න දෙන්න, මගේ බොරුවට පොඩි චාන්ස් එකක් දෙන්න කියලා කියනවා. එතකොට අනේ විදිහේ ස්වභාවයක් අපි ළඟ තියෙනවා. මේ දේවල් සිද්ධ වෙන බව හැබෑව, දේවල් වලට මුහුණ දෙන බව හැබෑව, විවිධ දේවල් අත්දකින්න බව හැබෑව. නමුත් ඒ අත්දැකීම් මේ දේවල් මත පදනම් වෙලා අපි ගොතන කතන්දරේ අපි ගන්න අර්ථේ තමයි මෙතන වැදගත් වෙන්නේ. අනේ යම් කිසි විදියක දෙයක් ඇව්වහම ඉලක්කයක් පෙන්වුවහම අන්න මොකද වෙන්නේ, ඒක වෙන පැත්තක තිබිද්දි මොකද්දෝ කතන්දරයක් හදාගෙන එනවා, මොකද්දෝ කතන්දරයක් ගොතාගෙන එනවා. මේ සරලව මේ මහා පොළවට බැහැගන්න, මේ ආහන ප්‍රශ්නෙට පිළිතුරක් දෙන්න එහෙම හැකියාවක් නැහැ. මෙන්න ආයේ මේ හොටු ටිකක් තියෙනවායි කියලා කිව්වොත් ආයේක පියද ගැනීම පැත්තක තියලා ඔන්න කියනවා මේ හොටු ගැන ලොකු පොලිටිකල් ස්ටේට්මන්ට්ස් අරගෙන එනවා. මෙන්න බලන්න හොටු, මේ හොටු කියන જાතිය මෙහෙම මෙහෙම දෙයක් කියලා ඔන්න පටන් අරන් මේ හොකාගේ හොටු කෑල්ලද කොහොමද මේ හොටු කෑල්ල අයින් කරන්නේ කියලා ඔන්න ඔය විදිහට ලොකු ප්‍රශ්න. ওই ප්‍රශ්න අහන අතරේ පොඩ්ඩක් ඔන්න ලේන්සුවක් අරගෙන පියද ගත්තා නම් ওই ප්‍රශ්නෙට අදාළත් නැහැ. ඔය හොටු ගැන ඔච්චර කතා කරන්න දෙයක්වත් නැහැ. අන්න මොකද උනේ? අන්න එන්නේ මෝඩ කමකට අනුව මෙනෙහි කරනවා. මරිකම තමයි, වෙන කියන දෙයක් නැහැ. අන්න ඒ විදිහේ ස්වභාවයක් අපි ළඟ තියෙනවා. අපි දන්න හඳුනන දෙයක් තමයි ඒක. මොන දේ කරත් මොන විදිහට ගියත් අන්න ඔය කතන්දරේ තමයි වැඩ කරන්නේ. එතකොට අයෝනිසෝ මනසිකාර කියන වචනයෙන් තමයි ඔක පෙන්වන්නේ. මේ මෝඩ කමකට අනුව මේ මුල පැත්තක තියෙද්දි කොහෙදෝ යන කතන්දරයක් ගොතාගෙන කොහෙදෝ යන වටවලල්ලක මේ තැනැත්තා ගමන් කරනවා. ඒ විදිහේ උදාහරණ අපිට කොතෙකුත් දකින්න පුළුවන්. සාමාන්‍ය දැන් මේ පුහුණුවකට යමු වෙන කෙනෙක් වුණත් මුලින් එන්නේ එයාගේ ලොකු අයෝනිසෝ මනසිකාරයක් තියෙනවා. මේ මෝඩකමක් නැත්තම් මෝඩකමකට අනුව මෙනෙහි කිරීමක් වගේ දෙයක් තියෙනවා. එහෙම තමයි කවුරු කවුරුත් පටන් ගන්නේ. නමුත් මේ කමටහන සුද්ධ වෙනවා කියන්නේම මෙයාව එක්තරා විදියක මුලට ගන්න උත්සාහ කරනවා. ඔහෙට නෙමෙයි මෙතෙන්ට එන්න, මේ දිහාවට එන්න, තව තව මුලට යන්න, තව තව ඒ කතන්දරේ මූල බීජය හොයන්න බලන්න කියලා ඔන්න විදියට යාට යම්කිසි මඟ පෙන්වීමක් සිද්ධ කරනවා. ඒ මඟ පෙන්වීමත් එක තමයි ටිකෙන් ටික මෙයාව අර කී විදිහේ යෝනිසෝ මනසිකාරයක් විදියට ගොඩනගන්න පුළුවන්. එතකොට ඇත්තටම මේ යෝනිසෝ මනසිකාරෝ කියන ධර්මය මෙතන භාග්‍යතුන් වහන්සේ පෙන්වුම් කරන්නේ මේ සේක භික්ෂුවගේ ධර්මයක් විදිහට. එතකොට මේකෙමේ යම්කිසි ගුණාංගයක් වඩාගත්ත යම්කිසි වමනකට මේ ප්‍රතිපදාව කරපු භික්ෂුවගේ ධර්මයක් විදිහට, ඒ භික්ෂුව තුළ පිහිටි දෙයක් විදිහට තමයි භාග්‍යතුන් වහන්සේ මේක ප්‍රකාශ කරන්නේ. ඒ භික්ෂුවට උතුම් භාවයන් සඳහා, උතුම් බවට පැමිණීම සඳහා මේ දේ උපකාර වෙනවා කියලා යම්කිසි මෝරපු ගුණාංගයක් තමයි මේ මෙනේ යෝනිසෝ මනසිකාර කියන ස්වභාවයෙන් පෙන්නුම් කරන්නේ. එතකොට යම්කිසි විදියක ප්‍රතිපදාවක් වඩපු කෙනිට තමයි මේ කී ගුණාංගේ මතුවලා එන්නේ. නිකම්ම මෙනෙහි කිරීමක් නෙමෙයි. නිකම්ම මෙනෙහි කිරීමක් නෙමෙයි. ඒ වෙනුවට නුවණින් මෙනෙහි කිරීමක්, ප්‍රඥාව මුසු ස්වභාවයක් මේ තුල තියෙනවා. එතකොට මේක මේ ආධුනික කෙනෙක්ගේ ධර්මයක් කියලා කියන්න අපිට අමාරුයි. මේ ටික දවසක් කාලයක් මේ ප්‍රතිපදාව පුහුණු කරනකොට, පුරුදු කරනකොට ඒ වගේ කෙනෙක් තුල මතුවෙන ගුණාංගයක් තමයි මේ කියන්නේ. එතකොට ඒක එන්නේ ප්‍රතිපදාවේ ප්‍රතිඵලයක් විදිහට, කාලයක් තිස්සේ පුහුණු කිරීමේ ප්‍රතිපලයක් විදිහට, අර විදිහට නැවත නැවත හුරු කරනවා, පුරුදු කරනවා. හුරු කිරීම පුරුදු කිරීම තුළින් අන්න මේකී ගුණාංගයක් මේ තැනැත්ත තුළ ගොනු වෙලා එනවා. කලින් තියුනේ අයෝනසෝ මනසිකාරයක්, වැරදි විදිහට මෝඩ විදිහට මෙනෙහි කිරීමක් කලින් තියුනේ. දැන් අන්න ටික ටික ඒක ප්‍රතිස්ථාපනය වෙනවා නුවණින් මෙනෙහි කිරීමකින්. මෙන්න මේ වගේ ස්වභාවයක් මේ ප්‍රතිපදාව තුළින් ඉස්මතු වෙලා එනවා. සාමාන්‍ය එතකොට දැන් අපි කියනවනේ, දැන් මුලින්ම මේ දේ පටන් ගන්නකොට අපි කියනවා සිහිය පුරුදු කරන්න. එතකොට සිහිය පුරුදු කිරීමත් එක්කම අන්න මෙනෙහි කිරීමක් මතුවලා එනවා. තමුන්ගේ අවධානය යොමු කරනවා. යොමු කරාම ඊට අනුව යම් යම් දේවල් ග්‍රහණය වෙනවා. සක්මනට අවධානය යොමු කරනවා. යොමු කරාට පස්සේ ඔන්න ඒක තුලින් පතුල් දැනෙන්න පටන් ගන්නවා. මේ විදිහට හුස්ම දැනෙන්න පටන් ගන්නවා. ඔන්න ඔය විදිහේ සිහියත් එක්ක ගියපු මෙනෙහි කිරීමකුත් තියෙනවා. ඊට පස්සේ ඕක කාලයක් කරනකොට ඒ වඩනා සිහියේ ප්‍රතිඵලයක් විදිහට තමයි මෙන්න මේකි නුවණින් මෙනෙහි කිරීමක් කියන ගුණාංගයක් මේ තැනත තුළ මතුවලා එන්නේ. එතකොට ඒක එක්තරා ආකාරයක අර වඩනා ප්‍රතිපදාවේ මෙරීමක් විදිහට අපිට ගන්න පුළුවන්. මේ එක එක ස්ථාන නිකන් එක එක මට්ටම් වගේ පේනවා. හරියට ඉරක් ඇඳලා මේක මේකයි මේක මේකයි කියනටත් වඩා නිකන් මේවා නිකන් අර ඕවර්ලැප් එකක් තියෙනවා. මේවා නිකන් අර මේ පොදු ගතියක් තියෙනවා, පොදු ප්‍රදේශයක් තියෙනවා මේවා. එතකොට එකක් ඉවර වෙන්නේ කොතනද, අනික පටන් ගන්නෙ කොතනද කියන එක හැම වෙලේම නිකන් යම් කිසි විදිහක ග්‍රේ ඒරියා එකක් තියෙනවා. ඕවර්ලැප් එකක් තියෙනවා. එතකොට ඒක හින්දා අන්න අර විදිහේ සිහියත් එක්ක ගිය මෙනෙහි කිරීමක් ටික කාලයක් වර්ධනය කරනකොට මේක ප්‍රඥාවට බර වෙනකොට අන්න අර කරන ප්‍රතිපදාවේ ප්‍රතිඵලයක් විදිහට මෙන්න මේ නුවණින් මෙනෙහි කිරීමක් කියන යෝනිසෝ මනසිකාරෝ කියන ස්වභාවයක් මේ තැනැත තුළ මතුවෙලා එනවා. ඒක ප්‍රඥාවට බරයි. ප්‍රඥාවට බරයි නුවණ කියන වචනේ තෙදිලා තියෙනවනේ. එතකොට ප්‍රඥාවට බරයි. ඊට පස්සේ වෙනනවා මේ යෝනිසෝ මනසිකාරෝ කියන ගුණාංගේ තව ටිකක් වඩාගෙන යනකොට අන්න සති සම්පජඤ්ඤය සිහිය සමග ගිය මන නුවණක් කියලා කතා කරනවා. ඒ ධර්ම මතුවලා එනවා. ඊට පස්සේ සති සම්පජඤ්ඤය තුලින් මේ විදිහට ඉන්ද්‍රිය මට්ටම්, බල මට්ටම්, බොජ්ජංග මට්ටම් මතුවලා එනවා කියලා ඔන්න විදිහට නිකන් මේකින් එකකින් එක පෙළගස්සන්න උත්සාහ කරනවා. එතකොට අන්න මුලින් යම් කිසි විදිහක මෙනෙහි කිරීමක් නුහනින්ම නොවෙන්න පුළුවන්. නමුත් ටික 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 සිහියත් සමග ගිය මෙනෙහි කිරීමක් අන්න කරගෙන යනකොට ක්‍රමානුකූලව අන්න මේක නුවණට ප්‍රඥාවට බර වෙන ගතියක් තියෙනවා. ප්‍රඥාවට බර වීමත් එක්ක තමයි අර කී විදිහේ යෝනිසෝ මනසිකාරයක්, සති සම්පජඤ්ඤයක්, ඊට පස්සේ ඉන්ද්‍රිය බල මට්ටම් ඒ විදිහට ගැළපිලා එන්නේ. ඒතර මේකේ මේ සීමාව අර ඩොට් ඉරක් හැම වෙලේම මේක නිකන් තනි ඉරක් ගහලා පෙන්වන්න බෑ. ඒ වෙනුවට අන්න අර ඉරි සහිත ඩොට් ඉරක් කියලා කියන්නේ අපි. එන්නේ විදිහේ ඉරකින් තමයි මේ දේවල් වෙන් වෙන්නේ. දැන් පහුගිය දවසක දැන් ඔය අපි සතිපාසලේ ඔය මේ এডুকেෂන් ඩිපාර්ට්මන්ට් එකට දෙන වීඩියෝස් වල ඒකේ තියෙනවා යම් කිසි විදියක මේ සතිමත් පුහුණුව පිළිබඳ ලොකු ස්වාමීන් වහන්සේ කාලයක් තිස්සේ කරපු පොඩි පොඩි ඉනාඩි 8 වගේ දේශනා. එතකොට මේ දේශනා 200 ගානක් වගේ තියෙනවා. මේ ගුවන්විදුලි සංස්ථාවට කලින් කරපු දේශනා තමයි ඒ තුල තියෙන්නේ. එතකොට පටන් ගන්නේ බොහොම මේ සරල මේ සති මාත්‍රයක් අඳුනලා දීම තුලින් තමයි පටන් ගන්නේ. ඊළඟට ඒක මේ විදිහට මේ ආගමික පසුබිමක් මත පදනම් වෙලා කරන පැහැදිලි කිරීමකුත් නෙමෙයි. සාමාන්‍ය සිහිය කියන දේ කොහොමද තම තමුන්ගේ එදිනදා ජීවිතයට ගලපන්නේ කියන අර්ථයෙන් තමයි මේ 200 ගානම යන්නේ. එතකොට ඔය ඩිපාර්ට්මන්ට් එකට හදන වීඩියෝස් වල අපි සාමාන්‍ය විනාඩි 5ක වගේ ක්ලිප් එකක් මේ කොටසෙන් ඇතුළත් කරනවා. ඒතර සමහර ඒවා මම අහලා තිබුණෙත් නෑ. ඔය 60 ගණනක් වගේ කරා, 60 ගණනක් වගේ කරනකොට අන ටික 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 අර තියෙන කරුණුත් ඔන්න අහන ලැබෙනවා මේ වීඩියෝ හදනින් හින්දා. වීඩියෝ හදන ක්‍රියාවලියට සම්බන්ධ වෙන හින්දා. ඉතින් අහලා බැලුවාම ලොකු ස්වාමීනාංශ ටිකෙන් ටික අර මුලින් පටන් අරන් ක්‍රමානුකූල කොහොමද මේක යම් කිසි විදිහක ගැඹුරකට අරන් යන්නේ කියන හරීම ප්‍රායෝගික විදිහට ඉදිරිපත් කරනවා. එතකොට ඒ ඉදිරිපත් කිරීම ඇහුවාම අන කෙනෙක් හිතෙන්න පුළුවන් මේ සති මාත්‍රයෙන් පටන් ගත්තට මේ 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 ටික දවසක් යනකොට මේ මොනවද මේ කියවෙන්නේ කියලා. මේක මේ කොහෙන්ද ගිහිල්ලා නතර වෙන්නේ කියලා කෙනෙක්ට බරපතල ප්‍රශ්නයක් මතුවෙන්න පුළුවන්. මේ විදිහේ ධර්ම කරුණු මේ වචන මුකුත් නැතුව මේ පුහුණුව ටික ටික ගැඹුරට ඇදීගෙන යනවා. ගැඹුරට ගමන් කරනවා. එතකොට මේක නිකන් අර අපි කියන්නේ මොකද සිහිය කියන පොඩි ටච් එකක් දුන්නොත් නැත්නම් සති මාත්‍රය කියන පොඩි ටච් එක දුන්නොත් එතනින් එහාට තියෙන මහා හෙලක් ප්‍රපාතයක් වගේ දෙයක්. එතකොට මේ තැනත්තට අන්න අර පොඩි තල්ලුවක් අපි දානවා. පොඩි ටච් එකක් දෙනවා පොඩ්ඩක් නිකන් තල්ලු කරනවා. තල්ලු කරාම මොකද අන්න පොඩ්ඩක් පෙරලිලා මොමන්ටම් එකක් හැදීගෙන අන්න ටික ටික පෙරලීගෙන ගියොත් අර හෙල අර ප්‍රපාතේ හිතා ගන්න බැරි තරම් මහා ගැඹුරු අගාධයක් දිහාවට වැටෙනවා වගේ ක්‍රියාවලියක් තමයි තියෙන්නේ. ඒ අගාධයට ආයි ජාති ભેද, කුල ભેද, ආගම් ભેද ඒවා අහන්නේ නැහැ. ඒවා අහන්නේ නැහැ මේ භාග්‍යතුන් වහන්සේගේ ධර්ම ප්‍රතිපදාව ක්‍රියාත්මක වෙන හැටි. අන්න මේ පොඩි ටච් එක දුන්නොත් මේ සති මාත්‍රේ කියන පොඩි තල්ලුව දුන්නොත් අන්න පින් ඇති කෙනාට අන්න ඒ ශක්තිය යම් කිසි වමනකට ගොඩ නගාගත්ත කෙනෙක්ට අන්න ඉබේ මිතුරු ටික ටිකෙන් ටික ටිකෙන් ටික ගැළපිලා එනවා. එයාට මේකේ වටිනකමක් මොකද්දෝ ආසාවකින් එයා පුරුදු කරනවා. නැවත නැවත හුරු කරනවා. ඒ හුරු කරනකොට පුරුදු කරනකොට හරියට නිකන් අර ප්‍රපාතයකට තල්ලු කරා වගේ පොඩ්ඩක් පළවෙනි පයින් පාර පළවෙනි ටච් එක විතරයි දෙන්න ඕනේ. ඊට පස්සේ අර ගම්මෙතාවය තුලින්ම ඒ මොමෙන්ටම් එක තුලින්ම අරගෙන යනවා. එතකොට ඒ ක්‍රියාවලිය ආයි වෙන කෙනෙක්ට ඉච්චර අදාළත් නැහැ. වෙන කෙනෙක් මත පවතින්නේත් නැහැ. ඒ වෙනුවට අර තැනත්තාගේ අර වැඩිච්ච ගුණාංගණුව ක්‍රමානුකූලව එයා වේ දිහවට ඇදී යනවා. එතකොට අර බොහොම සරල සති මාත්‍රකින් පටන් අරන් කොහොමද මේ සති සම්පජාන දිහවට ඉන්ද්‍රිය බල මට්ටම් දිහවට මේක ගොඩ නැගෙන්නේ කියන එක හරිම ආශ්චර්යයක්. ආශ්චර්ය අද්භූත ධර්මයක් වගේ දෙයක්. මොකද මේ බුදු කෙනෙක්ගේ මේ සරල වචනේ මේ විදිහට දෙන පොඩි ටච් එක මේ විදිහට ගහන පයින් පාර කොහොමද අර විදිහේ මහා අගාධයකට මහා ගැඹුරකට මේ තැනත්තාව අරගෙන යන්නේ කියන එක හරි අමුතුයි. ඒක අපිට තීරණය කරන්න බෑ. මේ මේ නිසා තමයි, මේ මේ ගුණාංග නිසා තමයි, මේ මේ ආගම් මේ මේ දහම් අදහන නිසා තමයි කියලා කියන්න බෑ. ඒ වෙනුවට අන්න අර යම්කිසි ඒ වඩාගත් ගුණාංග තියෙන තැනත්තාව නොදැනීමේ දිහාවට ඇදිලා යනවා. මුලින් දෙන්න තියෙන්නේ අන්න අර කී විදිහේ සති මාත්‍රයක් මේ සරලව මේ සිහියක් වඩා ගන්න විදිහ මේ තැනත්තට පුරුදු කරනවා. යන්තම් මේ ඇවිදින ගමන් පොඩ්ඩක් පුළුවන්ද, වාඩි වෙලා ඉන්න ගමන් පොඩ්ඩක් පුළුවන්ද, මේ දේ ගොඩනගා ගන්න පුළුවන්ද කියලා අහලා බැලුවොත් එයා යාතුළු මේ ශිල්පයේ දියුණු කර ගන්නවා. එතකොට නුවණ මෙනෙහි කිරීමක්. එහෙම නැත්නම් අර විදියට සත්‍ය සම්පජන්නේ. එහෙම නැත්නම් මේ සිහිය සමග ගිය නුවණක්, මනා නුවණක් පිළිමත කතා කරනකොට අනිවාර්යෙන් අර කරදරයකදී තමයි ඒක ගොඩ නැගෙන්නේ. හිතවිල්ලක් එන්නම ඕනේ. හිත පිට යන්නම ඕනේ. සද්ද ඇහෙන්නම ඕනේ. අන්න ඒ අවස්ථාවේදී මේ තැනැත්තා ඒකට දක්වන ප්‍රතිචාරයෙන් අපිට කියන්න පුළුවන් අන්න මෝඩකමේ තරම කොයි වගේද කියලා. එහෙම නැත්නම් අනුවන ගතිය මේ විදිහට මෝඩකමක් අයෝනිසෝ මනසිකාරයක් කොපමණකට තියෙනවද කියලා දැක ගන්න පුළුවන් හොඳ අවස්ථාවක්. එතකොට අන්න මේ විදිහේ කරදරයක් බාධකයක් ආපු වෙලාවක ඒ තුලින් තමයි මේ කී විදිහේ නුවණක් නුවණින් මෙනෙහි කිරීමක් කියන දෙයක් ටිකෙන් ටික වැඩිලා ගැළපිලා එන්නේ. ප්‍රඥාවට බර වෙන්නේ එතෙන්දි තමයි. ඒ කරදරේ එන්නම ඕනේ. මුලික මුලාරමුණේ තිවිලාම හරියන්නේ නැහැ. ඒකෙන් පිට කඩාගෙන යනවා. ඒ යනකොට තමයි අන්න අර කී විදිහට මේ හැල හැප්පෙනකොට තමයි කොහොමද මේ අවස්ථාවේදී මම සමබර කරගන්නේ. කරදරයක් අහම තමයි මේ කරදරේට මම කොහොමද මුහුණ දෙන්නේ කියලා ශිල්පයක් දියුණු වෙලා එන්නේ. එහෙම නැත්නම් අර නිකන් ගංජා සුරුට්ටුවක් ඇද්දා වගේ අර විදිහට හුස්මෙම තියුණොත් පියවරේම තියුණොත් ඒ විදිහට තියුණොත් ඒ විදිහේ ශක්තියක් දිනු වෙන ඉඩ අඩුයි. ඉතින් ඔන්න මේ කී විදිහේ යම් යම් ගුණාංග ටිකෙන් ටික වර්ධනය වීමක් තියෙනවා. එතකොට මේ ආරම්භ කරන අවස්ථාවේදී ගොඩාක් අර අයෝනිසෝ මනසිකාරෝ කියන ගුණාංගේ මේ පිරිස්තුල තියෙනවා. සාමාන්‍යයෙන් මුල් දවස් කිහිපේ ලියන කමටහන් වාර්තා ටික ගොඩාක් දුරට ඒකට බරයි. ඒකේ ඒක ගැනම තමයි කියන්නේ. ඒක ගැනම තමයි කතා කරන්නේ. මේ වානම්මනම් වල්පල් තමයි දොඩවන්නේ. එතකොට ඒ අවස්ථාවේදී කොහොමද දවසක් දෙකක් තුනක් යනකොට ඒ වල්පල් දෙඩවිල්ල අඩු වෙලා අර විදිහේ මුලට එන ආකාරයෙන් කමඩහනට එන ආකාරයෙන් හුස්මට එන ආකාරයෙන් කොහොමද වාර්තාව ලියවෙන්නේ කියන එක හරි අමුතු ශිල්පයක්. ඉතින් ගොඩාක් වෙලාවට මට ඔය අලුතෙන් එන කෙනෙක් හම්බ වෙනවා, කතා කරන්න හම්බ වෙනවා. දවස් දෙක තුනක් කතා බහ කරලා කොහොමද මෙයාට නිවැරදි ආකාරයෙන් මේ සුදුසු විදිහට මේ භාවනාව වාර්තාවක් භාවනාවක් කිරීමක් පිළිබඳ අදහස දෙන්නේ කියන එක අමුතු විදිහේ පරීක්ෂණයක්. ඒ පරීක්ෂණේ තමයි අන්න අපිට දකින්න ලැබෙන්නේ අර කී විදිහට මේ තැනැත්තා කොහොමද ටිකෙන් ටික ක්‍රමානුකූල වර්ධනයක් ඇති කරගන්නේ කියලා. ඉතින් ඒ විදිහේ දෙයක්. يعني සාමාන්‍ය දැන් ඔය පෞගේ දවසක දරුවෙක් ඇවිල්ලා ඉඳියා, ඒ කොල්ලත් ඔන්න කියනවා දැන් මේ සිහියෙන් ඇවිදින තමයි යන්නේ. සිහියෙන් වාඩි වෙලා ඉන්න තමයි යන්නේ. නමුත් එයාගේ මතක් කිරීම, එයාගේ රචනය තනිකරම ලියවිලා තියෙන්නේ මේ මුලට නෙමෙයි, ඒ වෙනුවට වටපිටාවට විහිදෙනවා. මෙයා කියනවා මට මේ මේ හිත හිත විසිරෙන එක නවත්ත ගන්න ඕනි කොහොම හරි. මේ සක්මණේ කොහොම හරි මේ 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 පියවර ගඩි ගණනක් යන්න ඕනේ සිහියෙන්. අර විදිහට මේ සක්මන් පතයක් කොහොම හරි සිහියෙන් යන්න ඕනේ. මේ පියවර දෙක තුනක් යනකොටම හිත පිට යනවා. ඒ විදිහේ පිට යාමක්, ඒ විදිහේ ගලා යාමක් තියෙනවා. මේ වටපිටාවේ සද්ද කරදරයි, මම කොහොම හරි මේකටම වීර දානවා කියලා ඔන්න ඔය විදිහට මුළු රචනේ පුරාවටම ලියවෙන්නේ වෙන කතන්දරයක්. එතකොට අර විදිහට පියවර දැනුණාද කියලා ඇහුවොත් දැනුණා. ඒ විදිහේ පියවර දෙක තුනක් තියාගන්න පුළුවන්ද කියලා ඇහුවොත් පුළුවන්. ඒකේ මොනවද දැනෙන්නේ කියලා ඇහුවොත් දැනিলাත් තියෙනවා. හැබැයි ඒක ගැන කියන්න හිතෙන්නේ නැහැ නේ. ඒක ගැන කියන්න හිතෙන්නේ නැහැ. අවධානය එතෙන්ට දෙන්න හිතෙන්නේ නැහැ. ඒ වෙනුවට නැවත නැවත අනර්කී විදිහට බාහිරවර්ති විදිහට මේ අවධානය ගමන් කරනවා. මේ භාවනාවක් නම් තමයි කරන්න හදන්නේ. ඒකට තමයි වීරය ශක්තිය වැය කළා තියෙන්නේ. අර විදිහට මම මේක හොඳට කරන්න ඕනේ, වැඩි පියවර ගණනක් යන්න ඕනේ, හිත පිට නැන්න නොදී යන්න ඕනේ කිය කිය ඒ ඒ ඒක ගැනම තමයි කතාව. කමඨහන් වාර්තා ලියන එක ගැනම තමයි කතාව. නමුත් අර අදාළ දැනට නෙමෙයි බර වැටලා තියෙන්නේ. අන්න මේ හිතේ ස්වභාවය, මේ බාහිරවර්ති හිතක්, මේ පැටලුම් ඇති කරන හිතක්, මේ මුල අමතක කළා වෙන වෙන දිහාස් වලට ගමන් කරන හිතක් තමයි මේ තියෙන්නේ. ඒක භවනාවකට බැසගත්තත් අර විදියට වැරදි තැනකින් වලිග කොණෙන් අල්ල ගන්නවා. ඉතින් අල්ලගෙන එහෙට දඟලනවා, මෙහෙට දඟලනවා, මේ මේ වලිග අතරින් නැතු කොහොම හරි අල්ලන් ඉන්න ඕනේ කියලා කියනවා. ඉතින් ওই විදියට තමයි. කමක් නැහැ, ඒක ආරම්භයක්. නමුත් දවසක් දෙකක් තුනක් කතා බහ කරමින් නැවත නැවත පුහුණු කරමින් කියන්න ඕනේ ඕක නෙමෙයි. ওই ටික ඔක්කොම හරි, ওই උත්සාහය උනන්දු වටි. නමුත් ඕක නෙමෙයි අපේ අවධානය. ඕක නෙමෙයි අපේ ප්‍රමුඛතා කියලා නැවත නැවත මේ තැනත්තට මේ දේ අල්ලලා දෙන්න උත්සාහ ගන්නවා. මේ දැනෙන පියවර දෙක තුන ගැන කතා කරන්නකෝ. එතෙන්ට අවධානය දෙන්නකෝ. වැලි පෑගෙන්නේ කොහොමද කියලා, දැනෙන්නේ කොහොමද කියලා කියන්නකෝ. විලුඹ දැඟලිද වදින්නේ කියලා කියන්නකෝ. ඉදිරියට යනකොට හැරෙනකොට කොහොමද කියලා කියන්නකෝ කියලා. අන්න ඒ විදිහට මෙයාව නැවත නැවත මුලට ගන්න ඕනේ. හරි අමුතු ශිල්පයක් තමයි ඒකත්. අන්න කමටහන සුද්ධ කරන කෙනා මුලට එනවාද කියන ප්‍රශ්නෙත් මතුවෙනවනේ. කමටහන සුද්ධ කරන කෙනා අනාථ වෙන්න ගත්තොත්, එයාගේ අයෝනිසෝ මනසිකාරය වැඩි වුණොත් අන්න ඒ අදාළ කතා බහ කරන්න අමාරුයි. මොකද වැට පැනගත්ත ගමන් ඉන්නේ, පාර පැනගත්ත ගමන් ඉන්නේ. ඉතින් මේ පාරෙන් එන්න, මෙතනින් එන්න, මෙහෙම එන්න කියලා කිව්වට මොකද, මෙයා කැලේ පයින්නෝ. කැලේ පයින්නෝ නැවත නැවත වටපිටාවට යනවා. එතකොට ඒකට ගොඩාක් සමහර වෙලාවට නිකන් දැඩි ප්‍රහාර දීමක් සිද්ධ කරොත් අධෛර්යමත් වෙනවා. එහෙම එකකුත් තියෙනවානි. ඒක එච්චරම නිකන් සැර වෙලත් බෑ. නමුත් නැවතත් කරකෝල අරගෙන ආපහු මේ පාරට එන්න මෙතන ගැන කියන්න කියලා නැවතත් එයා මාතෘකාවට ගන්න ඕනේ. ආපහු වචනයක් දෙකක් තුනක් කියනකොට ආපහු පිටපයින්නෝ. ආපහු අරගෙන තියන්න ඕනේ. ඔන්න ඔය විදිහේ අමුතු ක්‍රියාවලියක්. නැවත නැවත මේ පිටපයින්න තැනත්තව කොහොමද මේ පාරට ගන්නේ? අවධානය එතෙන්ට ගේන්නේ කොහොමද කියන එක අමුතු ශිල්පයක්. ඉතින් ඉවසීම තියෙන වෙලාවට හොඳයි. නැති වෙලාවට ඔන්න කරන්න බෑ ඉතින්. නැති වෙලාවට පොඩ්ඩක් ඉතින් ඔන්න ඉතින් රතු කට්ට පයින්නෝ. පැන්නහමත් ඉතින් හරි ලස්සනයි. සාමාන්‍ය ඔය අලුත්ම පිරිසක් ඉන්න වැඩසටහනකට වගේ ගියොත් හරිම අමාරුයි ඕක ගන්න. හරිම අමාරුයි. එක එක්කෙනා මයික් අරගෙන ඒගොල්ලන්ගේ ඒගොල්ලන්ගේ ඒවා කියන්න පටන් ගන්නවා. ආ මං අරේ ගිහිල්ලා භාවනා කරයි, මෙහි ගිහිල්ලා භාවනා කරයි, මං අර පොත කියවලා තියෙනවායි, මේ පොත කියවලා තියෙනවායි කියලා ඔන්න ඒ විදිහට වඩපු කමටහන පත්තක. දැන් මේ සිහියෙන් ඇවිදීමක් හිඳීමක් විදිහට මේ පැයක් හමාරක් පුරුදු කළා මේ කතා කරන්නේ. හැබැයි කියන්නේ ඒවා නෙමෙයි. කියන්නේ ඒවා නෙමෙයි වෙනුවට වෙන මොනවාදෝ ටිකක් කියවනවා. මම මේ පොත් කියවලා තියෙනවා, රේණුකානේ හාමුදුරුවන්ගේ මේ පොත කියවලා තියෙනවායි, අර තැන ගිහිල්ලා මෙම් භාවනා කරලා තියෙනවායි කියලා මේ අවුරුදු මේ 50-60 පැනපු අම්මන්ඩිලා මේ නිකන් අර කියනවා. නිකන් අර මොන හරි නිකන් මේ ජීවිතේ ඉතින් ඔය මගදී හරි පොතක් හම්බ වෙලා ඇතිනේ, කොයි හරි අනකොට කකුලේ හරි වැදිලා ඇතිනේ, ඒක ගැන කියවනවා. ඒක ගැන කියවනවා. ඒ මොකද මේ අර දැන් මේ මගේ මේ කමටහන මොකද්ද, මම එන්න ඕනේ තැන මොකද්ද කියලා දන්නේ නැහැ මේ හිත. ඉතින් ඒ වගේ වෙලාවට අර සබාවක් කොහොමද අපි මාතෘකාවට ගන්නේ කියන එක හරිම අමාරුයි. ඒතර එකට දෙන්නට නෙලන්නත් වෙනවා. එහෙම නැතුව කරන්නත් බෑ. එකට දෙන්නට තැලුවාම අනිත් කට්ටිය පොඩ්ඩක් මේ අඩුම ගන්න නිකන් බය වෙනවනේ. ඒකත් ලොකු ජයග්‍රහණයක්නේ. මොකද ඉඩ දුන්නොත් ගන්නම බෑ. මම දැකලා තියෙනවා සමහර වෙලාවට ඒ මෙහෙයවන ස්වාමීන් වහන්සේගේ දුර්ලභමක් විදිහට මතුවෙන අද මන් දන්නෙත් නෑ ඒක. මුළු සභාවම නොමග යනවා. මුළු සභාවම නොමග යනවා. ආයි ඊට පස්සේ දවස් දෙකක් තුනක් යනකොට පිස්සු මඩුවක් වෙනවා. ආයි ගොඩ ගන්න බැරි තත්යකට යනවා. මොකද අර වල්පල් දඩුවන් ඉඩ දීලා. ඒතකොට එහෙම ඉඩ දුන්නාම අර කතා කරන එක්කෙනා විතරක් නෙමෙයි අහර අහගෙන ඉන්න සභාවත් නොමග යනවානේ. ඒ සභාව නොමග යාමටත් අර හාමුදුරන්ට වග කියන්න වෙනවා. එහෙම නැත්නම් මෙහෙවන තැනැත්තට වග කියන්න වෙනවා. අර කතා කරන තැනැත්තා නොමග ගිය එකටත් වග කියන්න වෙනවා. දවස් දෙක තුනක් යනකොට මේ විදිහට නොමගටම ගිහිල්ලා එතනම පදිංචි වෙලා එතනම ස්ථාවර වෙන එකටත් වග කියන්න වෙනවා. ඔය සාමාන්‍ය පිරිසක් ඉදිරියේ ඒ වැඩසටහනක් වගකීමක් ගන්නවා කියන්නේ ඔන්න ඔය වගකීම ගැළපිලා එනවා. එතකොට අපිට අර අවශ්‍ය අවශ්‍ය විදිහට යන්න දෙන්න හැකියාවක් නැහැ. තනි තනියෙන් කතා කරනකොට ඔයාගේ පිස්සු ඔයා ගන්න, මගේ පිස්සු මන් තියා ගන්නම් කියලා ඒක ගැටලුවක් නැහැ. නමුත් අර පිරිසක් ඉදිරියේ ඒ 100ක් 200ක් සමහර විට නොමග ගියාම ඒකේ වගකීම කාටද යන්නේ? එතකොට ඒ උතන නැගේ මේ පුටුවට නගින ගන්නකොට ඒ අන්තට්ටුව දාගෙන නගින්න ඕනේ. මේක හරියන්නේ නැහැ. මේක මේ පිරිසව නොමග යන්න ඉඩ දෙන්න බෑ කියන වගකීම කීමේම ගැළපිලා එනවනේ. ඒ ශිල්පේ දරා ගන්න ඕනේ. එහෙම නැතුව නගින් නැති වෙන එක ලාභයි. පුටුවේ වාඩි වෙන්නේ නැතුව ඉන්න එක ලාභයි. මොකද අර එක්කෙනෙක් නිසා පිරිසක් නොමග යන හැටි. ඒක හරිම අමුතු දෙයක්. සමහර විට මං වගේ නම් නිකන් සැර වැඩි, දරුණු වැඩි කියලා හිතෙන්නත් පුළුවන්. දැන් පහුගිය දවසකට අලුත්ම පිරිසක් ඉදිරියට ගිහිල්ලා මේ පැය කමාරක් විතර පුරුදු කරලා ඔන්න අන්තිම විනාඩි 10ක් 15ක් තියෙද්දි කිව්වා මේ තම තමන්ගේ අත්දැකීම කියන්න මේ කරපු පුහුණුව පිළිබඳ. තේ එක්කෙනෙක් දෙන්නේ නැහැ කියලා මොන මොනවද ඔය අන්තන් ටිකක් කිව්වා. තුන්වෙනි එක්කෙනෙක් ඇවිල්ලා ඔන්න මයික් එකක් අරගෙන හාමුදුරනේ මම එහෙනම් පොඩ්ඩක් මේ විස්තරයක් කියන්නම් කියලා පටන් අරන් මොන්න මොකද්දෝ පොතක් ගැන කියාගෙන එනවා. දැන් මේ යාගේ කලර්ස් තමයි පෙන්වන්න යන්නේ. ඉතින් වැඩේ කියන්නේ පොතේ නම කියලා වාක්‍යයක් කියාගන්න උනේ නැහැ. මං මට ඉබව කිව්වා කිව්වට කියවුනා කියලා තමයි ඒකට හොඳ වචනේ. කියුණා හා මේ පොත්වල තියෙනවා කියවන්න දෙන්නේ නැහැ කියලා කෙලින්ම මයික් එක කැන්සල් කරා. අර මනුස්සයට නිකං ඉතාගන්න බෑ මොකද්ද මේ වුනේ කියලා නිකං ෂොක් කියලා බලාගෙන ඉඳලා අන්තිමට ගිහිල්ලා වාඩි වුණා. මේ අලුත්ම පිරිසක් නන්නඳුනන පිරිසක් කරන්න දෙයක් නැහැ. එහෙම එකෙට දෙන්නෙට අනින්න වෙන. ඔය පොතේ විස්තරය කියන්න ගියා දුන්නනේ. දෙවනි දවසේ ඇවිල්ලා හතර පහ දෙනෙක් පොත් ගැන කියවන්න පටන් ගන්නවා. බේරන්නම් බෑ කොහොමවත්ම. බේරන්නම් බෑ. එතකොට අන්න අර පිරිසක්. පිරිසක් නොමග යන්න ඉඩ නොදී කොහොමද අර විදිහට රැකගන්නේ මේ අයෝනිසෝ මනසිකාරයට ඉඩ නොදී මේ විදිහට යෝනිසෝ මනසිකාරය දිහාවට යොමු කරන්නේ කොහොමද කියන එක තම තමුන් විමසලා බලන්න. කතා බහ කරනකොට බලන්න මම මේ මාතෘකාවට අනුවද කතා කරන්නේ. මාතෘකාව තියෙදි ඉතුරු ටික ඔක්කොම කියලා රටේ ලෝකෙ තියෙනවා ටික. ඒ විදිහේ ගුණාංගයක් ඒ විදිහේ ස්වභාවයක් අපි ළඟ තියෙනවා. ඒක හරිම පැටලිලි සහගතයි. දැන් පහුගිය දවසක සුද්දෙක් ආව ඌට හොඳට සීකල්පනාව තියෙනවා. හැබැයි මු කියන්නේ ඒ ලෝකේ මේ ලෝකේ ඒවා. මේ ඇවිල්ලා ප්‍රැක්ටිස් කරනවාද කියලා අහුවාම ඔන්න කියනවා මොකද්දෝ එකක් ප්‍රැක්ටිස් කරන්න නිකන් මම කියලා කෙනෙක් නැද්ද ඔන්න මොකක්දෝ එකක් කිව්වා. ඉතින් වචන දෙක තුනෙම මූත් එක කතා කරලා තේරුමක් නැහැ කියන අදහස ගැලපිලා ආවා. ආ සතියෙන් ඉන්නේ එහෙනම් උඹ ඉඳ හොමින් දහංකු කියලා ඔන්න සද්ද නැතුව මිනිහව යැව්වා. යැව්වා ඉන්නවා ඉන්දියාවේ. මොකද අර කියන්නේ නිකන් අර ධර්මයේ වගේ අදහස් තමයි ඉදිරිපත් කරන්නේ. මේ මොන රහත් උනත් මොන ප්‍රතිපදා වැඩුවත් වැඩක් නැහැ නේ. සරලව මිනිසෙක් මේ අහන ප්‍රශ්නෙට උත්තර දෙන්න බැරි නම් ඒ සරලත්වය තමයි හොඳම දර්ශකී මේ වඩලා තියෙන ප්‍රතිපදාව පිළිබඳ. ඒතර භාවනාවක් කරනවාද කියලා අහුවාම නිකන් භාවනා කරන්න මම කියලා එකෙක් නැහැ කියන එක හරියනවා දෙ උත්තරේ. ඒකෙන් තේරෙනවා නේ ඔළුව විකෘති වෙලා කියලා හොඳටම පිස්සු කියලා. ඕවා නිකන් ඔය අන්තට්ටු දාගත් අන්තට්ටු. ඊට පස්සේ දානශාලාවේ දාන ඉවර වෙලා කෙහෙල් ගෙඩියක් ඔළුවේ තියාගෙන බැලන්ස් කරගෙන එනවා පාර දිගේ. මේ අත් දෙක දෙපැත්තට කරලා නිකන් ඔළුවේ කෙහෙල් ගෙඩිය බැලන්ස් කරගෙන ඉන්නවා. ඉතින් අපේ ඩබලකුත් කට අරගෙන බලාගෙන ඉන්නවා මේ බලන්නකෝ මේ කෙහෙල් ගෙඩියක් ඔළුවේ බැලන්ස් කරගෙන ඉන්න හැටි. අපිට පේන්නේ මේ බැලන්ස් එකනේ පේන්නේ. මං කෝ යකෝ බැලන්ස් එක දිහා නෙමෙයි කෙහෙල් ගෙඩිය දිහා බලපන්. ඕක ඔය හවසට කන්න ඕක අරන් යන්නේ. ආ ඒක පේන්නේ නැහැ උඹලට. ඒක පේන්නේ නැහැ. එවෙනුවට අර කට අරගෙන අර බැලන්ස් කරගෙන ඉන්න දෙක දිහා බලාගෙන ඉන්නවා. ඇත්තනේ ස්වාමීන් වහන්සේ හවසට කන්නනේ මූ මේක අරන් යන්නේ කියලා. අන්න එතකොට තමයි තේරෙන්නේ. ඔන්න අයෝනිසෝ මනසිකාරයට හොඳ උදාහරණයක්. අපි බලනවා අර මැජික් එක දිහා. කටත් ඇරගෙන තමයි බලන්නේ. කටත් ඇරගෙන තමයි බලන්නේ. ඔන්න ඔය විදිහේ පිස්සෝ පිහාට තමයි ඉන්නේ. ඉතින් අර අර පුහුණුවක් කරන්න ගිහිල්ලා මේ ප්‍රතිපදාවකට වැසලා භාවනාවක් කරන්න ගිහිල්ලා මේ. නමුත් අන්න පටලෝගන හොඳටම පටලෝගන. සරලව මේ අහන ප්‍රශ්නෙකට උත්තර දෙන්න පුළුවන් නම් සරලව මිනිස්සෙක් එක්ක මිනිස්සෙක් විදිහට කතා බහ කරන්න පුළුවන් නම් සරලව මේ කතා බහ කරලා ප්‍රශ්න විසඳගෙන ඉන්න පුළුවන් නම් සරලව මේ මිනිස්සෙක් එක්ක විවේකීව ඉන්න පුළුවන් නම් අන්න ඒක හොඳ ගුණයක්. ඒක හොඳ සලකුණක් නිවනේ. මේ විදිහේ ප්‍රතිපදාවක් වැඩිලා තියෙනවාද කියන්නේ හොඳ දර්ශකයක් තමයි ඒක. එහෙම නැතුව ඔය අනම්මනම් කතන්දර කිව්වට වැඩක් නැහැ නේ. අදාළ නැහැ. අදාළ නැහැ. ඒ විදිහේ සබාවට අනුව ඒ පුද්ගලයාට අනුව ඒ අවශ්‍ය දේ කතා බහ කරගන්න පුළුවන් වෙන්න ඕනේ. එතකොට අර රහතන් වහන්සේ කෙනෙක්. එහෙම නැත්නම් මේ විදිහට කියන විදිහේ සේක භික්ෂුවක්. උතුම් තත්ත්වයක් බලාපොරොත්තු වෙන ඒ විදිහේ භික්ෂුවක්. අන්න ඒ විදිහේ කෙනෙක් එක ගනුදෙනු කරනකොට අපිට කොච්චර නිකන් ඩවුන් ටු අර්ත් ගතියක් දැනෙන්න ඕනේද කියලා හිතන්. අනම් මනන් නිකන් වයි වර්ණ සංතර්ෂණ නැහැ. ඒ වෙනුවට සරලව මේ බොහොම සාමාන්‍ය මිනිස්සෙක්. කවදාවත් හිතන එකක් නැහැ මේ සේක භික්ෂුවක් ඊට වැඩිය උතුම් ඵලයකට ඉක්මෙන කෙනෙක් මේ රහත් භික්ෂුවක් මේ වැඩ නිම කරපු කෙනෙක් මේ කියලා හිතන එකක් නැහැ. ලෝයේ හිතන එකක් නැහැ අපි. මොකද දැක්කහම එහෙම ආශ්චර්යයක් නැහැනේ. එහෙම සම්දර්ශනයක් පේන්නේ නැහැනේ. එහෙම පිට ඔපේ කියලා දෙයක් නැහැනේ. ඒ වෙනකොට බොහොම සරලයි. සරලයි. එහෙම නිකන් අර හේලෝ එක නැහැ. අර හේලෝ ඉෆෙක්ට් කියන්නේ ඉර තියෙනවා. ඉරට වටේ රැස්වලල්ලක් තියෙනවා. රැස්වලල්ලට ලොකු වෙලා තමයි ඉර පේන්නේ. ඇත්ත ඉරට වැඩිය මොහොත ලොකුවට පේනවා. එතකොට එන්නේ හේලෝ එක නැහැ. ඒක නැහැ. ඒක බැලුවාම පේන්නේ අයියෝ මේකත් ඉරක්ද? මෙච්චර පොඩි ඉර කියන එක කියලා ඒකටත් පස්ස අරෝණ එක තමයි අපි කරන්නේ. ඒකටත් පයින් ගහන එක තමයි කරන්නේ. අන්න අර රැස්වල් අල්ල තියනවා නම් පිට ඔපේ තියනවා නම් අන්න හිතනවා රහතෙද්ද කොහෙද සුවර් එකට රහතෙත් තමයි කියලා. ඔන්න ඉතින් ගිහිල්ලා කනවා කෑමක් ආවෝ කල්ප ගානකට ගොඩ ගන්න බැරි වෙන විදිහට. කල්ප ගානකට ගොඩ ගන්න බෑ. ඇත්තට රහත් භික්ෂුවක් සමහර විට මගදී හම්බු වෙලා. එහෙම නැත්නම් අර විදිහට සේක උතුම් ඵලයකට හික්මෙන භික්ෂුවක් මගදී හම්බු වෙලා. නමුත් කිසිම සම්දර්ශනයක් නැහෙනි. ආශ්චර්යයක් නැහෙනි අර විදිහට හේලෝ එකක් නැහෙනි රැස්වලල්ලක් නැහෙනි. එතකොට අනේ මොකද්ද මේ ඇති වැඩේ කියලා මෙයා නම් මේ කොහෙද යන්නේ කෙනෙක් බයියෙක් තමයි කියලා අන්න නැකිල්ල යනවා. දමල ගහලා යනවා. ඉතින් ඒ විදිහේ කී දෙනෙක් නම් සමහර විට අපිට පහ වෙලා ඇතිද? ඒ විදිහේ කී දෙනෙක් අපිට අඳුන ගන්න බැරි වෙලා ඇතිද මේ සංසාරේ? මොකද අපි හිතුවා අර විදිහේ අමුතු රසලලක් පේන්න ඕනේ. මේ විදිහේ රසක් පේන්න ඕනේ කියලා හිතුවා. අමුතු ආශ්චර්යයක් පෙනේවි කියලා හිතුවා. එයා මේ විදිහට මොකු සංදර්ශනයක් පවත්තාවි කියලා හිතුවා. නමුත් එහෙම එකක් නැහැ. ඉතින් ඒ දවස්වල බුදුරජාණන් වහන්සේත් ওই විදිහට තමයි ගොඩක් වෙලාවට දකින්න ඉන්නේ නැත්තේ. මේ හම්බ වෙනවා. මේ මගතෝඩේදී ගමන් කරනවා. නමුත් එහෙම ලොකු ආකර්ෂණයක් දනවන්නේ නැහැ. කතා බහ කරන්න හිතෙන්නේ නැහැ. මුඩු මහණෙක් කියලා දමල ගහලා යනවා යන්න මේ ගෙනාපු දානේ පූජ කරන්න නැතුව. මේ මොකද්ද ඔය යාගයක් ඉවරලා දානේ ටිකක් ඉතුරු වෙලා කාටද දෙන්නේ කිය කිය යනකොට ඔන්න කෙනෙක් ඉන්නවා. ඉතින් ගිහිල්ලා බලනවා. සිවුරෙන් සිවුර ඔළුව ආවරණය කරගෙන ඉන්නේ. සිවුර පාතරේ ලෝගමන් දකිනවා මේ මුඩු මහණෙක්. අපෝ මේ මුඩු මහණුන්ට පූජා කළ වැඩක් නැහැ කියලා හැරලා යනවා යන්න. වැස වෙලාවක පිලකට ගොඩ වෙලා ඉන්නකොට බැනලා එලවනවා. මොකද අර සරලත්වය, අර ඩවුන් ටු අර්ත් ගතිය. අනේ ගුණාංගේ හොඳ දර්ශකයක් මේ වඩනාලද ප්‍රතිපදාවක. එහෙම නැත්නම් මේ විදිහට නුවණින් මෙනෙහි කිරීමක්. නුවණින් මෙනෙහි කිරීමක් කියන එකේ ඒ ගුණාංගේ හොඳ සලකුණක්. එයා හරිම සිම්පල්. එයා හරිම සරලයි. එයා තුළ එහෙම ලොකු විදහා දැක්වීමක් කියාපෑමක් නැහැ. අනේ ඒ කී ගුණාංගයක් ඒකී ශක්තියක් මේ තැනත තුළ ටිකෙන් ටික මේරීමක් ටිකෙන් ටික වැඩිවීමක් තමයි මේ ප්‍රතිපදාව. එතන ඒක තමයි මෙතන මේ ඕවර්ලැප් එකක් හැම වෙලෙම තියෙන්නේ. මෙනෙහි කිරීමක් සිහියක් සමග ගිය මෙනෙහි කිරීමක් කියන එක කොහොමද දවසක අර විදිහට නුවණින් මෙනෙහි කිරීමක් ප්‍රඥාවට බරවීමක් බවට පරිවර්තනය වෙන්නේ. ඊටසේ ඒක කොහොමද දවසක සති සම්පජඤ්ඤ ඉන්ද්‍රිය බොජ්ජංග මට්ටමට වර්ධනය වෙන්නේ. එතන මේ ක්‍රමානුකූල වර්ධනයක් ක්‍රමානුකූල මේරීමක් තමයි තියෙන්නේ. මේවා තුළ හැම වෙලෙම සෑහෙන ඕවර්ලැප් එකක් තියෙනවා. එකක් කණික පරාසය වෙන් කළ අඳුරන්න බෑ. සමහර විට ওই ඉන්ද්‍රිය බල මට්ටම් ගැන කියනවා. භාග්‍යතුන් වහන්සේ කියනවා මේ ගඟක් තියෙනවා මහ විශාල. මැද පොඩි දූපතක් තියෙනවා. මහණෙනි මේ පැත්තෙන් ගලන ගඟයි ඒ පැත්තෙන් ගලන ගඟයි ඕක දෙකක්ද එකක්ද කියලා අහනවා. කෙනෙක්ට දෙකක් කියලා කියන්න පුළුවන් කෙනෙක්ට එකක් කියලා කියන්නත් පුළුවන්. මේ පොඩි දූපතක් තමයි මැද තියෙන්නේ. අන්න ඒ වගේ තමයි මේ ඉන්ද්‍රිය මට්ටම් අන්න ඒ වගේ තමයි මේ බල මට්ටම් කියලා ප්‍රකාශ කරනවා. ඒතර මේ ප්‍රතිපදාව ඒ විදිහට ක්‍රමානුකූලව තමයි වැඩෙන්නේ. වැඩෙන්න තේරෙනවා අර විදිහේට මෝඩකමක් වෙනුවට නුවණක් පහළ වෙනවා. අර විදිහට පැටලෙවිල්ලක් වෙනුවට සරල බවක් පහළ වෙනවා. ඒ සරල බව හොඳ දර්ශකයක්. මෙන්න මේ කී විදිහට සේක භික්ෂුව තුළ තියෙන ගුණාංගයක් තමයි ඒක. එයා හරි සරලයි. එයාගේ ලොකු නිකන් අර රැස්වලල්ලක් නැහැ. අහන ප්‍රශ්නෙට සරලව උත්තර දෙනවා. මේ යම් කිසි විදිහක විවේක මනසකින් කතාබස් කරනවා. තමුන්ගේ ඒ වැඩේ කරගෙන අවශ්‍ය ටික කරගෙන ඒ පාඩුවේ ඉන්නවා. ඉතින් ඔන්න ඒ කී විදිහේ ගුණධර්ම අපි අගය කරන දේවල්ද කියලා ඇහුවොත් හරිම අමාරු ප්‍රශ්නයක් තමයි. ඒ වගේ ගුණධර්ම අපි අගය කරන්න සූදානම්ද කියලා ඇහුවොත් හරිම ප්‍රශ්නකාරී ස්වභාවයක් තමයි. මොකද මේ එයා මුලට යන මනසකින් මුලට යොමු කරගත් නුවණින් මෙනෙහි කිරීමකින් අර විදිහට යෝනිසෝ මනසිකාරකින් කටයුතු කරන කෙනෙක්. එයාට මේ කොයි දේවත් වඩා වර්ධනය වෙලා යන්නේ නැහැ. අර වඩනාලද මනසේ ගුණාංගයක්. මේ විදිහට හිතවිලි එනවා, දේවල් සිද්ධ වෙනවා. නමුත් ඒක මෝරන්නේ නැහැ. මෝරන්නේ නැහැ. ඒක මේරිලා මහා ලොකු පටලැවිල්ලක් බවට පත් වෙන්නේ නැහැ. ආපහු අර සරලත්වයට ඇවිල්ලා වැටෙනවා. ආපහු එනවා එකක් ගැළපිලා. ආපහු කතන්දරයක් ගෙතිගෙන යනවා. නැවතත් ගැළවිලා ඇවිල්ලා අර සරලත්වයට වැටෙනවා. ඔන්න ඔය කී විදිහට අර පැටලිලි සහගත ගතියක්, මේ මෝඩකමක් රජ කරන මේ හිත ක්‍රමානුකූලව මේ පැටලවිල්ල ලෙහෙන ගතියක්, නුවණක් සහිත ස්වභාවයක් ටිකෙන් ටික මතුවෙලා වර්ධනය වෙලා එනවා. අන්නේ ශක්තිය තමයි මේ කියන්නේ. ඒ හැකියාව තමයි මේ කියන්නේ. එතකොට අන්නේ ඒක ක්‍රමානුකූල වර්ධනයක්, ක්‍රමානුකූල පරිවර්තනයක්. වෙන්න වෙන්න වඩන්න වඩන්න තේරෙනවා අන්න අර ඉස්සර තියුණ සංකල්ප, ඉස්සර තියුණ අදහස් උදහස්, ඉස්සර තියුණ මතවාද, ඒව ඔක්කොම එච්චර අදාළ නෑ මේ තැන අතර තවදුරටත්. තාමත් නිකන් තියෙනවත් වගේ, තාමත් නිකන් ගෙතෙනවත් වගේ. නමුත් නැවත නැවත ඇවිල්ලා මේ වර්තමානෙට, මේ සරලත්වෙට වැටෙනවා. මුලට යොමු වෙනවා. ඒක එක්තරා විදිහක මේ හිතලා කරන දෙයක්ද කියලා ඇහුවොත් එහෙම ගුණාංගයක් නෙමෙයි. අර වැඩුණු හිත, අර වර්ධනය වුණු හිත, පුහුණු කරන ලද හිත, ඒකේ ස්වභාවයක් තමයි මේ කියන්නේ. එතකොට නැවත නැවත අර එන පැටලෙවිලි, දඟවැටිලි, මේ විදියට විකෘති ස්වභාව කැඩිලා බිඳිලා ගිහිල්ලා විවේක මනසක් මතුවෙලා එනවා. මුලට එනවා. ඒ මුලටේම කියන ගුණාංගේ ප්‍රඥාවට හරි බරයි. ප්‍රඥාවට හරි බරයි. එන්නේ ප්‍රඥාවට බර ස්වභාවය හින්දාම තමයි මේක සේක භික්ෂුවකගේ ධර්මයක්, ඊළඟට මේක උතුම් ඵලයක් බලාපොරොත්තු වෙන, අපේක්ෂා කරන භික්ෂුවකට තිබිය යුතුම ධර්මයක් කියලා මෙන්න මේ විදිහට භාග්‍යතුන් වහන්සේ ප්‍රකාශ කරන්නේ. භාග්‍යතුන් වහන්සේ මේ විදිහට අපිට ගැනහර දක්වන්නේ. ඉතින් තම තමුන්ට මේ ගුණාංගේ මැනගන්න පුළුවනි. අන්න අර කී විදිහට බලන්න මේ ජීවිතේ මේ සරලත්වය කියන එක කොපමණකට අගය කරනවද කියලා. එහෙම නැත්නම් මේ නිකන් විදහා දැක්වීමක්, කියාපෑමක් කියන එක කොච්චර දුරකට අගය කරනවද කියලා. අපි හිතනවා ඒක තමයි වැඩ කෑල්ල, ඒක තමයි ගුණාංගේ කියලා. අර බල්ලෝ නිකන් උජ්ජ කර කර යන්නේ පාර පුරාවට, තනින් තන මාක් කර කර ගන්ධස්සාරේ පතුරාගෙන යන්න ඕනි. ඒක තමයි සලකුණ. ඒක තමයි සලකුණ. ආ මෙන්න මගේ ඒරියා එක. මේක මම සලකුණු කරලා තියෙනවා, මාක් කරලා තියෙනවා. අර මෙහෙ ඉන්න අර බල්ලටත් මුල දවස්වල උගේ කෑල්ලකුත් අඩු වෙනද ඌට ඒක තේරිලා තිබුණේ නැහැ කොහොම හරි. කාගෙන්ද කොහෙද කොපි කරගෙන කාගෙන්ද බලාගෙන දැන් ඌත් ඒක කරනවා. ඌත් අර විදිහට සලකුණු කර කර මග දිගට මාක් කර කර යනවා. හා මේ මගේ ගන්ධස්සාරේ මේ තියෙන පාර තමයි මේක කියලා අන්න අර සලකුණු කරනවා, මාක් කරනවා. ඒ සලකුණු කිරීම, මාක් කිරීම අපි මහා ලොකු දෙයක් විදිහට හිතනවානේ. ඒ විදිහේ ආපු පාරේ තියෙන්න ඕනේ ගන්ධස්සාරයක්, ආපු පාරේ තියෙන්න ඕනේ සලකුණක්. මොන මොනවා හරි ටිකක් මං කරා කියලා කොහේ හරි නම කොටා ගන්න ඕනේ. ඔය මැටි ඇමතිලට තියෙනෙත් ඒකනේ. මේ කාගේදෝ සල්ලි වලින් කොහෙදෝ පාරක් හදලා, නමුත් මෙන්න නම කොටාගෙන තියෙනවා. මොන වැඩක් කරත් නිකන් මම මේක කරා කියන්නේ මොකක් හරි කෑල්ලක් ඔබන්න ඕනි. එහෙම තමයි. කාගේ හරි මේ අනුන්ගේ දෙයක් වුණත් කමක් නැහැ. ගිහිල්ලා කෑල්ලක් ඔබලා මේ මගේ බෝඩ් එක මගේ නම ගහගෙන ආවනම් හරි. අන්න අර විදිහේ ආශ්චර්යයක්, අර විදිහේ රැස්සලල්ලක් විහිදෙනවා. මෙන්න බලන්න මේ රැස්, මේ මම තමයි මේ කරේ, මගේම තමයි මේ රැස් කියලා පෙන්නලා දානවා. නමුත් ඇත්ත ගුණාංගයක් තියෙන, ඇත්ත අර විදිහේ වර්ධනයක් සහිත කෙනෙක් ඉන්දියොත් එයාගේ රැස් පේන එකක් නැහැ. අපි රැස් බල බල හොය හොය ඉන්නකොට අපිට දන්නේම නැතුව ඒ තැනැත්තව මග ඇරිලා නොදැනීම එයා තමුන්ගේ ගමන ගිහිල්ලා, එයා ගියපු පාරේ අර විදිහේ ගන්ධස්සාරයක් සලකුණක් දකින්න ලැබෙන්නේ නැහැ. ඒක නිබුදුරජාණන් වහන්සේ කියන්නේ මේ නිකන් හරියට නිකන් කුරුල්ලන් ගියපු මග වගේ ආයි පාරක් සලකුණක් හොයන්න බෑ. මේ රහතුන් ගිය මග අන්න ඒක නිසාම මේ විදිහේ සේක භික්ෂුවක් උතුම් ඵලයක් සඳහා හික්මෙන භික්ෂුවක් එවැනි කෙනෙක් ළඟ වර්ධිත ගුණාංගයක් තමයි මේ කියන්නේ. එවැනි කෙනෙක්ට උතුම් ඵලයක් සාක්ෂාත් කර ගැනීම සඳහා අවශ්‍ය වෙන ගුණාංගයක් තමයි මේ කියන්නේ. නමුත් ඒක අපිටත් වැඩියම දුර නැහැ. අපි අපිත් ওই දවස් දෙකක් තුනක් කමඨහන් වார்த்தාවක් ලියන කෙනෙක් දිහා බැලුවොත් එයාට මේ ගුණාංගේ කියන මූලික ස්වභාවය වර්ධනය වෙලා එනවා. එයා දවස් 3 4කින් අන්න කමඨහන ගැන කතා කරන්න පටන් ගන්නවා. ඒක දිහා සුභවාදීව බලන්න පටන් ගන්නවා. මෙන්න කියනවා මේ හිතවිලි එනවා තමයි, සද්ද ඇහෙනවා තමයි. ඒ අතරේ මට මේ පියවර දෙක තුනක් දැනෙනවා. ඒ අතරේ මට හුස්ම දෙක තුනක් බලා ගන්න පුළුවන්. මෙහෙමයි මට හුස්ම දැනුනේ. මෙහෙමයි මට පියවර දැනුනේ කියලා එයා ප්‍රකාශ කරනවා. අර විදියට මේ අඬා වැළපෙන්නේ නැහැ. අඬා වැළපෙනවනේ අප්පා. අයියෝ පුදුම ලෙඩක් මේක. අඬා වැළපෙනවා කියන්නේ අරගින්ද බෑ කියනවා, මේකින්ද බෑ කියනවා, අර ලෙඩේින්ද බෑ කියනවා, මේ ලෙඩේින්ද බෑ කියනවා. ඕක තමයි කතන්දරේ. හිතනවා මේ අඬා වැළපෙන්න ඕනේ කියලා හිතනවා. මේ 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 මෙලෙඩ තියෙනවා කිය කිය ඉන්න ඕනේ කියලා හිතනවා. මෙච්චර කාලයක් කිව්වේ නැත්නම් මොකද කියලා දහනවා. ඈ ඒක තමයි ඉතින් වැඩේ. ඒක තමයි ඉතින් වැඩේ වෙනුවට මේ දුක කරදර ලෙඩ නම් තියෙනවා තමයි. ඒ වුණාට මේ අතරේ මේ හුස්මත් දෙකක් දැනෙනවද බැලුවොත් නොදැනෙන්නේ නැහැ. අර ඉදිරි පියවරක් දෙකක් දැනෙනවද බැලුවොත් නොදැනෙන්නේ නැහැ. අර කොච්චර දේවල් අතරේ වුණත් තියෙනවා මේ මුලට යොමු කරගත්ත මනසේ ස්වභාවයක්. අන්න ඒක අපිට අගය කරන්න පුළුවන්ද? ඒක අපිට බාර ගන්න පුළුවන්ද? අන්න ඒ සරලත්වය විතරයි අවශ්‍ය වෙන්නේ. දැන් පහුගිය දවසක මහත්තයෙක් ඇවිල්ලා ඉඳි අවුරුදු 60 ගානක්ද කොහෙද 60 ගානට වැඩිය දුරලයි හැබැයි. කියනවා මේ මං ඇවිදිනකොට මට දැනෙනවා මේ අංශභාග කකුලක්. අංශභාග කකුලක් මේ ඇද්දි ඇද්දි යනවා දැනෙනවා. කියන්නේ එක කකුලකට අංශභාගේ ඒක ඇද්දි ඇද්දි යනවා දැනෙනවලු. ඉතින් ඔන්න අංශභාග කකුල ගැන කියනවා. කතා කරනවා. ඒක ගැන විස්තර කියන්න උත්සාහ ගන්නවා. මෙන්න මේ මේ අංශභාගය ආවේ මේ විදිහේ මෙච්චර කාලයක් මම මෙහෙම තෙල් බෙහෙත් කරා කියලා. අන්න ඔය අයෝනිසෝ මනසිකාරය කියන එකේ ස්වභාවය තමයි ඔය තියෙන්නේ. ඒ වෙනුවට අපි හිතමු කකුල් දෙකේ නම් වෙනසක් තියෙනවා තමයි. මේ එකක නිකන් හිරි වැටිච්ච ගතියක්, එකක නිකන් අමුතු ස්වභාවයක් දැනෙදි, අනිත් එකේ වෙනස් විදිහක දැනෙනවා තමයි. අන්න එතනින් නවතින්න පුළුවන් නම් එකක් මේ විදිහට ඇද්දි ඇද්දි යනවා, එකක් හොඳට බර ගන්නවා. එකක මේ විදිහේ පණ නැති ගතියක්, හිරි නැති හිරි ගතියක් තියෙනවා, අනිත් එක හොඳට දැනෙනවා කියලා කිව්වනම් අන්න ඒක යෝනිසෝ මනසිකාරයෙන් බරයි. අපි බෑනේ අපිට එතනින් නවත්තන්න බෑ. අපි ඊට පස්සේ මේ අංශභාගය ගැන විස්තර ප්‍රකාශ කරනවා. අංශභාගයේ ඉතිහාසය කියනවා. මේ අවුරුදු 60 ගානක් ගිහිල්ලා මට කොහොමද අංශභාගය හැදුනේ කියලා ඔන්න කතන්දර නඩු විභාග කරනවා. නමුත් අර මුලට බර හිත හැම වෙලේම මේ වෙනසක් නම් තියෙනවා තමයි. මේකයි වෙනස. ඒ ඇති. ඒක තමයි කමටහන් වார்த்தාවක් කියන්නේ. ඒක තමයි යෝනිසෝ මනසිකාරය කියන්නේ. ඒක අපි තුල නැත්තේ නැහැ. අපි තුල තියෙනවා. අපිට නැවත නැවත මතක් කරගන්න ඕනේ මෙහෙමයි අගය කරන්න ඕනේ. ඔතනින් පිටපයින් දෙන්න එපා. මේ විදිහට කතා කරන්න. ඔතනින් පිටපයින් දෙන්න එපා කියලා. අර අර මහා ලෙඩක් වගේ පේන අංශභාගෙ ලෙඩේ වුණත් අන්තිමට අරන් බැලුවොත් මේ හිරි වැටෙන ගති, දැනෙන නොදැනෙන ගති, මේ කම්පණය වෙන ගති, මේ විදිහට තද වෙන ලිහිල් වෙන ගති, මේ ධාතු ස්වභාවය තමයි ඔය තියෙන්නේ. ධාතු ස්වභාවය තමයි ඔය තියෙන්නේ. ධාතු ස්වභාවය කියන්නේ මොකද්ද? අන්න කයේ කතාව. කයේ ස්වභාවය තමයි ඒ. ඒතර කයේ ස්වභාවයෙන් නවත්ින්න පුළුවන් නම් කවදාවත් ලෙඩක් වෙන විදිහක් නැහැනේ. කවදාවත් ලෙඩක් හැදෙන විදිහක් නැහැ. මේ වෙනුවට හැමදාම කම්පන චංචල ගති නම් තියෙනවා තමයි. මේ විදිහට තදවීම් ලිහිල්වීම් නම් තියෙනවා තමයි. මේ විදිහට විවිධ ගලන ස්වභාව, පිඳු කරන ස්වභාව තියෙනවා තමයි. රත් වෙන හීල් වෙන ගති තියෙනවා තමයි. අන්න කයේ ස්වභාවය. පහුගිය දවසක තරුණ ළමයෙක් ඇවිල්ලා අවුරුදු 26ක් විතර වෙන්නේ ඒකට. මම දැන් කියනවා මේ කයේ ස්වභාවය කියලා එතනින් පැනලා යනවා දැන්. එතනින් පැනලා යනවා දැන් මේකින්ද තමයි මේක දැනෙන්නේ කියලා යනවා. මං කෝ නැවත නැවත මුලට එන්න. ඔය තන අදාල නෑ අපිට. අරක රිදෙනවා මේක රිදෙනවා කියලා වැඩක් නෑ. රිදෙනවා. රිදෙනවා කුවහම ඇති. හිරි වැටෙනවා කුවහම ඇති. අරක හිරි වැටෙනවා මේක හිරි වැටෙනවා කියලා වැඩක් නෑ. මේ තද වෙනවා කිව්වහම ඇති. අතන තද වෙනවා මෙතන තද වෙනවා කියලා වැඩක් නෑ. ඒ විදිහට දකින්න. මේ විදියට මුලට යොමු කරගත්ත හිතකින් දකින්න කියලා කියනවා. කොල්ලට වැඩිය අහුණා. දවස් දෙකක් යනකොට මු කියනවා මේ මේ ඔක්කොම කය ගති. ආ මේ වෙලාවකට නලියනවා. වෙලාවකට හිරි වැටෙනවා. වෙලාවකට තද වෙනවා. වෙලාවකට ලිහිල් වෙනවා. වෙලාවකට රත් වෙනවා. වෙලාවකට හීල් වෙනවා. ඕහොම තමයි තියෙන්නේ. කවදාවත් ලෙඩක් වෙන්න විදියක් නැහැ නේ දැන් උඹට. කවදාවත් ලෙඩක් වෙන්න විදියක් නැහැ. ඔය ඔක්කොම කය ස්වභාව. ඔතනින් පණලා ගියානේ අන්න ලෙඩෙකුයි. ලෙඩකුයි වේදකුයි ගැළපිලා ආවා. ඉතින් එන්නේ විදිහේ දෙයක් මෙන්න මේ මුලට යොමු කරගත්ත මනස නැත්නම් මුලට හැරිච්ච මනස. ඉන්නේ දේ තුල හරිම සරලත්වයක් හරිම විවේක ස්වභාවයක් අනිවාර්යෙන් මතුවලා ආ යුතුයි. ඒක හොඳ දර්ශකයක් මේ ප්‍රතිපදාවේ. මේ කතා බහ කරනකොට මේ ගනුදෙනු කරනකොට මම මේ පැටලෙනවද? පැටලෙන ගතිය අඩුද? මම මේ අනිත් කඩියත් අවුල් කරනවද? අවුල් කරන ගතිය අඩුද? මම ඉන්නේ ග්‍රවුන්ඩඩ්ද? මේ භූගත වෙලාද මම ඉන්නේ? එහෙම නැත්නම් මම කොහෙදෝ ආකාශ වස්තුවක් වෙලාද කියලා බැලුවොත් ඒක හොඳ දර්ශකයක් මේ යෝනිසෝ මනසිකාරේ. එහෙම නැත්නම් ඒක හොඳ දර්ශකයක් සේක භික්ෂුවකගේ. එහෙම නැත්නම් ඒක හොඳ දර්ශකයක් අර විදියට උතුම් ඵලයක් සඳහා හික්මෙන භික්ෂුවකගේ. එහෙමත් නැත්නම් තවත් හොඳ දර්ශකයක් අන්නේ විදිහ උතුම් ඵලයක් ලබාගත් කෙනෙක්ගේ. ඉතින් එවැනි වූ දර්ශකයක් ගැන තමයි බුදුරජාණන් වහන්සේ කියන්නේ. ඒකයි කියන්නේ මේ වගේ බහූපකාර මේ විදිහට බොහෝ උපකාර වෙන ධර්මයක් නැති තරම්. මේකම තමයි මහණෙනි, මේකම තමයි මේ කෙනාට අවශ්‍ය කියලා ප්‍රකාශ කරනවා. ඉතින් එවැනි වූ ස්වභාවයක් අපි තුලත් තියනවාද කියලා පරීක්ෂා කරගන්න, විමසන්න අද දවසේ මේ ධර්ම දේශනාවත් උපකාර වේවා කියලා අපි ප්‍රාර්ථනා කරමු.
සාදු සාදු සාදු.
හොඳයි, අපි එහෙනම් අවසන් කරමු.
අපි එහෙනම් අවසන් කරමු.
අද දින අපට ඉතාමත් වටිනා ධර්ම දේශනාවක් පැවැත්වූ ගෞරවනීය ධම්මකුසල ස්වාමීන් වහන්සේට දෙපා නැමද වන්දනා කරමු. ඔබ වහන්සේටත් ලොකු ස්වාමීන් වහන්සේ ඇතුළු ස්වාමීන් වහන්සේලා සියලු දෙනාටත් අප සියලු දෙනාටත් සසර ගමන කෙටි කර උතුම් නිර්වාණය අවබෝධ කර ගැනීමට මෙම පින හේතු වාසනා වේවා. සාදු සාදු
සාදු සාදු.
ඔබ වහන්සේ වන්දනා කිරීමට අවසරයි දෙවියන්.
හොඳයි.
ඕකාස වන්දාමි බන්තේ
සුඛී හොන්තු.
මයා කතම් පුඤ්ඤං සාමිනා අනුමෝදී තබ්බං.
සාදු සාදු අනුමෝදාමි.
සාමිනා කතම් පුඤ්ඤං මයං දාතබ්බං.
සාදු අනුමෝදී තබ්බං.
සාදු සාදු අනුමෝදාමි. ඕකාස ద్వාරක් තියෙන කතන් සබ්බං අච්චයන් කමතමේ බන්තේ.
කමාමි කමිතබ්බ.
ඕකාස කමාමි බන්තේ
සුඛී හොන්තු.
ဒုတိယံපි ඕකාස වන්දාමි බන්තේ
සුඛී හොන්තු.
තතියම්පි ඕකාස වන්දාමි බන්තේ
සුඛී හොන්තු. අභිවාදන සීලිස නිච්ඡං වද්දා අපචායිනෝ චතරෝ ධම්මා වදන්ති ආයුවනෝ සුඛං බලං ආයුර ආරෝග්‍ය සම්පatti සග්ග සම්පatti මේ වචාතෝ නිබ්බාන සම්පatti මිනාතේ සමිජ්ජතෝ.
සාදු සාදු සාදු. සීලවන්තං ගුණවන්තං පුඤ්ඤක්කිත්තං අනුත්තරං දුල්ලබේන මයාලද්දං පස්සිතුං වන්දිතුං වරං සාරිපුත්තාදි තේරණං ආගතං පටිපාටියා සද්ධා සීලං දයාවාසං බුද්ධ පුත්තං නමාමහං. සාදු
සෝපත්තේවා සෝපත්තේවා. හැමදෙනාටම තෙරුවන් සරණයි.